අපි සබ්බාසෝ සූත්‍රය කරන්නේ මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපේ ජේතවන නම් වූ අනේ පිඬු සිටුගේ ආරාමයේ වැඩවසනසේක භාගතුන් වහන්සේ මහණෙනි භික්ෂූන් නැමතුසේක. ඒ භික්ෂූ වහන්සේ භාගතුන් වහන්සේට පිළිවදන් ඇසූ. භාගතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. මහණෙනි තොපට සියලු ආශ්‍රයන්ගේ සංවර කාරණේ දේශනා කරන්නේ මේ ආසව මනාකොට මෙනෙහි කරව දෙසමී වදාළසේක. එසේ වහන්සේ ඒ භික්ෂු භාගතුන් වහන්සේට පිළිවදන් ඇසූ. භාගතුන් වහන්සේ මේ කාරණේ වදාළසේක. මහණෙනි මම නුවණින් දන්නාහුට දක්නාහුට ආශ්‍රයන්ගේ ශය කිරීම කියමි. නොදන්නාහුට නොදක්නාහුට නොකියමි. යලිදු මහණනි කුමක් දන්නාහුට කුමක් දක්නාහුට ආශ්‍රවක්ෂය වේද? යෝනිසෝ මනසිකාරයේද අයනිසෝ මනසිකාරයේද දන්නාහුට දක්නාහුට ආශ්‍රවක්ෂය වේ? මහණනි නුනුවණින් මෙනෙහි කරන්නාහුට නූපන්නාහුද ආශ්‍රය උපදීත. උපන්නාහුද ආශ්‍රයත් වැඩෙති. මහණනි නුනුවණින් මෙනෙහි කරන්නාහුට නූපන්නාහුද ආශ්‍රයත් නූපදීත. උපන්නාවුද ආශ්‍රයොත් ප්‍රහීන වෙත. මහන්නේ දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව ඇත. සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව ඇත. ඥාන සංවර සංඛ්‍යාත ප්‍රත්‍යාවේක්ෂ ප්‍රතිසේවණින් පහ කළ යුතු ආශ්‍රව ඇත. කාන්ති සංවර සංඛ්‍යාත අධිවාසනයෙන් පහ කළ යුතු ආශ්‍රව ඇත. සීල සංවර සංඛ්‍යාත පරිවර්ජනයෙන් පහ කළ යුතු ආශ්‍රව ඇත. විරිය සංවර සංඛ්‍යාත විනෝදනයෙන් පහ කළ යුතු ආශ්‍රව ඇත. පොජ්ජංගේ භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව ඇත. කාරණා හතක් බුදුහාමුදුරුව පෙන්වූ. දස්සනා පහතබ්බා සංවරයෙන් ප්‍රතිසර්වණයෙන්, ඒ කියන්නේ යූස් කිරීමෙන්, ඉවසීමෙන්, එන්ඩුවරන්ස් කියලා කියනවා. ඇවෝයිඩන්ස් කියන එක තමයි පරිවර්ජනය. ඊළඟට තමන් ඉවත් කිරීමෙන්, ඒ කියන්නේ විනෝදනයෙන් පහ කළ යුතු එක. අර ගිරිමානන්ද සූත්‍රයේ වාගේ. උප්පන්නං කාපවිතක්කං නාදිවාසේති පජහති විනෝදිති බන්ති කරෝති අනභාවංගමේති. ඊළඟට බොජ්ජංගේ පහ කළ යුතු ආශ්‍රව. මහණනි දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව කවරද යත්? මහණනි මේ ලෝකේ බුද්ධාදී ආර්යයන් නොදක්නා වූ, ආර්ය ධර්මී අදක්සු ආර්ය ධර්මී නොහික්මුණා වූ, බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නාසුළු, සත්පුරුෂ ධර්මී අදක්සු සත්පුරුෂ ධර්මී නොහික්මුණු, අශ්‍රුතවත් පුතග්ජන තෙමි මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනි, මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි, මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා, නොමෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා හිතෙමි. යම් ආශ්‍රය කෙනෙකු නොමෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මයන් මෙනෙහි කෙරෙයි. යම් ධර්ම කෙනෙකු මෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මයන් මෙනෙහි නොකරෙයි. මහණනි යම් කිසි ධර්ම කෙනෙකු මෙනෙහි කෙරෙයි නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මයෝ කවර දෙයක්? මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රයෝ උපදීද, උපන් කාමාශ්‍රයෝ වැඩේද, නූපන් භවාශ්‍රයෝ උපදීද, උපන් භවාශ්‍රයෝ වැඩේද, නූපන් අවිද්‍යාශ්‍රයෝ උපදීද, උපන් අවිද්‍යාශ්‍රයෝ වැඩේද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මොහුවේ මෙනෙහි නොකළ යුතු ධර්මයෝ. ඒ කියන්නේ කාමාශ්‍රයන් වැඩි වෙන දේ මෙනෙහි නොකළ යුතුයි. නමුත් ඒ උද්ගලයා ඒවා මෙනෙහි කරන. උදතර කාමාශ්‍රයන් වැඩි වෙනවා. මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මිය කවරද? මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය වූ නූපදීද, උපන් කාමාශ්‍රය වූ ප්‍රහීන වේද, නූපන් භවාශ්‍රය වූ නූපදීද, උපන් භවාශ්‍රය වූ ප්‍රහීන වේද, නූපන් අවිද්‍යාශ්‍රය වූ ප්‍රහීන වේද, අවිසාහ නූපදීද, උපන් අවිද්‍යාශ්‍රය වූ ප්‍රහීන වේද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මොහුවේ මෙනෙහි කළ යුතු ධර්මයෝය. කාමාශ්‍රය අඩු වෙන දේවල් මෙනෙහි කරන්න ඕනි. නමුත් ඒ පුද්ගලයන් ඒවා නොකරන. එතකොට ඊළඟට පෙන්වනවා මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන්, මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූ ආශ්‍රය උපදිත්, උපන්නා වූ ආශ්‍රය වැඩෙති. හිතේ මෙලෙස නුනුවණින් මෙනෙහි කරයි. මම අතීත කාලයේ වූයෙන්ද, අතීත කාලයේ නොවියෙන්ද, එහෙම නැත්නම් අතීත කාලේ කවරෙක් වූයේද, අතීත කාලේ කෙසේ වූයේද, මම අතීත කාලේ කවරෙක් වසිට කවරෙක් වූයේද, මම අනාගත කාලේ වෙම්දෝ අනාගත කාලේ නොවෙම්දෝ, අනාගත කාලේ කවරෙක් වෙම්දෝ අනාගත කාලේ කෙසේ වෙම්දෝ, මම අනාගත කාලේ කවරෙක් සිට කවරෙක් කෙමුද? දැන් වර්තමානයේ තමා කෙරෙහි සැක ඇත්තේ වේ. මම වෙම්ද? මම නොවෙම්ද? කවරෙක් කෙමුද? කෙසේ වෙම්ද? මේ සත්‍යතෙම කොයින් ආයේද? කොහි යන්නේද? මෙසේ නොනොනින් මෙනෙහි කරන ඔහුට සවැදෑරින් දිට්ටියන් අතරින් එක්තරා දිට්ටියක් උපදී. සත්‍ය වශයෙන්ම තමා ඇතයි කියලා දිට්ටියක් උපදිනවා. එහෙම නැත්නම් තමා නැතයි කියලා දිට්ටියක් උපදිනවා. මමම තමා හැඳින ගනිමි කියලා සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් දිට්ටියක් උපදිනවා. මමම තමා නැතයි කියලා හඳුන ගනිමි කියලා සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට දිට්ටියක් උපදිනවා. තමා නොවු මමම තමා හැඳින ගනිමි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට දිට්ටියක් උපදිනවා. එහෙමත් නැත්නම් වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි සදාකාලිකයි නොකරන සුළුයි කියලා ඒ විදිහට දිට්ටියක් ඇති වෙනවා. මාන්නේ මේ දිට්ටි ගතය, දිට්ටි ගහණේ, දිට්ටි කාන්තාරේ, දිට්ටි විශූකේ, දිට්ටි සංගෝජනයයි කියලා කියනවා. මාන්නේ දිට්ටි සංගෝජනයේ සංයුක්තව අසුතවත් පුචග්ගන තෙමේ ජාතීන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැළපීමෙන් කාය දුකින් මානසික දුකින් දැඩි ආයාසයෙන් නොමිදේ. සියලු සසර දුකින් නොමිදේයයි කිය. මහණනි ආර්යයන් දක්නාසුළු ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයට මොනවට හික්මුණු සත්පුරුෂයන් දක්නාසුළු සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ මොනවට හික්මුණු සුතවත් ආරසාවුක්තමේ මෙනෙහි කළ යුතු ධර්මයන් දනි. මෙනෙහි නොකළ යුතු ධර්ම දනි. හෙතෙම මෙනෙහි කළ යුතු ධර්ම දන්නේ මෙනෙහි නොකළ යුතු ධර්ම දන්නේ. යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි නොකරයි. යම් ධර්ම කෙනෙකු මෙනෙහි කළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි කළයි. මහන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මියෝ කවර දෙයක්? මහන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නාවුත් කාමාශ්‍රය උපදීද? උපන්නාවුත් කාමාශ්‍රය වැඩේද? නූපන්නාවුත් භවාශ්‍රය උපදීද? උපන්නාවුත් භවාශ්‍රය වැඩේද? නූපන්නාවුත් අවිද්‍යාශ්‍රය උපදීද? උපන්නා වූ තවිද්‍යාස්ව වැඩේද? මොහුව නායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතුවේ ධර්මයෝයි. මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතුවේ ධර්මයෝ කවරද? මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය නූපදීද? උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීන වේද? නූපන්නා වූ භවාශ්‍රය නූපදීද? උපන්නා වූ භවාශ්‍රය ප්‍රහීන වේද? නූපන්නා වූ තවිද්‍යාසෝ නූපදීද? උපන්නා වූ තවිද්‍යාසෝ ප්‍රහීන වේද? මොහුව නායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතුයේ ධර්මයෝයි. ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන්නාශ්‍රයොත් නූපදීත් උපන්නාශ්‍රයොත් ප්‍රහීන වේත්. හේ මේ දුකයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ සමුදයයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධයයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදායයි නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝගිනු ප්‍රහීන වේ. මහණෙනි මොහු දර්ශනින් ප්‍රහීන කළුතු ආශ්‍රයෝයයි කියන ලබේ. එතකොට මේකේ ඉතුරු කොටස බලන්න ඉස්සෙල්ලා අපි මේ ඩයග්‍රම්ස් වලට ගිහිල්ලා බලමු මේ ධර්මයේ. එතකොට මේ සබ්බාසව සූත්‍ර ඩයග්‍රම දෙවෙනි එකට ගියොතින් අපි පළවෙනියෙන් මේ අගනිට්ඨ බ්‍රහ්මලෝකේ රහතන් වහන්සේලාට උත්ත්මතාය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් දැන් අර දිට්ඨීන් හයක් ගැන කිව්වනේ. එතකොට මේ දිට්ඨීන් හය අපි මෙතන ලකුණු කරලා තියෙනවා. මුලින්ම තියෙනවා අත්ති මේ අත්තා කියලා. එතකොට එතන වේදනාව තමයි කියලා එයා ගන්නවා. ඊළඟට දෙවෙනි එකේ පෙන්වනවා නත්ති මේ අත්තා කියලා. වේදනාව නැති වෙනකොට තමා නැතේ කියලා ගන්නවා. ආපහු තුන්වෙනි එකට පෙන්වනවා අත්තනාව අත්තානං සංජනාති කියලා. ඒ කියන්නේ රූපය සහ වේදනාව දෙකම අත්තා කියලා එයා ගන්නවා. ඊළඟට හතරවෙනි කාරයට පෙන්වනවා අත්තනාව අනත්තානං කියලා. ඒ කියන්නේ මේ වෙලාවේ රූපය අත්තා කියලා ගන්නවා, වේදනාව අනත්තා කියලා ගන්නවා. එතකොට ඔය මේ චතුත්ථ ධානතලයේ ඉන්න අසංකේ සත්‍යෝ කියලා ඒගොල්ලෝ කල්පනා කරලා තිනු මේ මනස තමයි මහා කරදර වැඩි. ඒක තමයි ප්‍රශ්නේ කියලා ඒක සප්‍රෙස් කළා. බොඩියකින් විතරයි ඉන්නේ. එතකොට ඒ අවස්ථාවේදී යාට එතන රූපය කියන එක අත්තා වෙලා තියෙනවා. ඉතින් වේදනාව, ඒ කියන්නේ මනසෙන් කරන කොටස, ඒක අනත්තා. ඊළඟට ආපහු පෙන්නනවා අනත්තාව අත්තානම් කියලා. අනත්තා කියන්නේ එතන රූපය. රූපය තමා නෙමෙයි, හැබැයි වේදනාව අත්තා කියලා ගන්නවා. අර අඹ ගෙඩිය කාලා අර වේදනාවේ සුඛයක් ඇති වුණා. එතකොට ඒ වේදනාව අත්තා කියලා ගත්ත හැබැයි අඹ ගෙඩිය මගේ නෙමෙයි. ඒක තමයි මේ පස්වෙනි කාරණාවට ඇවිල්ලා තියෙන්නේ. මැංගෝ උදාහරණයක් එක්ක දෙවිච්ච එක. ඊළඟට පෙන්නනවා මේ වචන කතා කරන ප්‍රකාශ කරන විදින මම නිත්‍ය සදාකාලිකයි, මේ නොපරෙන සුළුයි කියලා. ඉතින් ඒක අර සර්ෆ් බෝඩ් එකේ උදාහරණේ, ඒකේ පේනවා අර වේදනාවයි අර රූපය දෙකම එහෙම අරගෙන තියෙනවා. ඉතින් ඒක අපිට පේනවා. ඉතින් උක උලම් පාර නැතුණාම මේක කඩාගෙන වැටෙනවා කියන එක නේද? එතකොට දැන් මෙතන දිට්ටීන් හයක් තියෙනවා. මිච්ඡා දිට්ටීන් නේද? ඉතින් මේ දිට්ටීන් කියනවා ඉදන් සත්‍යාව නිවෙස කායකන්තේට ඇතුළට ඇදෙනවා. එතකොට ඕක ඉදන් සත්‍යාභි නිවේස කායගන්තයට යමක් ඇතුළිච්ච විගසින් ප්‍රීහේ විප්‍රයෝගය වෙනවද කියන ප්‍රශ්නය එනවා. දැන් ඕගොල්ලෝ දන්නවා අපි මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ තමයි ඕක හොඳට පේන්නේ. මනෝ සංචේතනාව ඉදන් ජාතිය දක්වා රේඛාවක් තියෙනවා. ඒකේ දකුණු වම් පැත්තේ නිරූපණය කරන්නේ ඔය ලෝභය කියන ධර්මය. ඒකට සමාන්තර රේඛාවන් අපි දන්නවා මතකද අර අපි අර මේ අත්තා කියන එකේ පසු සංඥාව බව ආශ්‍රය කියලා එහෙම අරන් තියෙනවා. ඒ වගේ තව රේඛාවක් තියෙනවා ඔය විදිහට සමාන්තර එකක්. ඉදන් සච්චේ ඉඳන් ඒක ඇඳාම යන්නේ ප්‍රීහි විප්‍රයෝගයට. දැන් අන්න අර මිච්ඡා දිට්ඨීන් ටික මේ ඉදන් සච්චේට ඇතුල් වුණා නම් එක පාටම අපිට ප්‍රීහි විප්‍රයෝගය වෙනවද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඉතින් ඒකේ උත්තරේ තියෙන්නේ ඒක එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ ඒක පරාමාසයට ඇදුනට පස්සේ තමයි මේක සිද්ධ වෙන්නේ කියන එකයි. එතකොට දැන් අපි මේ කතා කළේ මිච්ඡා දිට්ඨි. ඉතින් ඔය වත්තුප ස්ලයිඩ් 9 එකේ අපි ඉගෙන ගත්තා කුමකට මිච්ඡා දිට්ඨි ඌයේ. ඉතින් අපි ඒක දැනගත්තා පදුට්ට මන සංකල්පේ නිසා ඇති වුණු නිත්‍යභාවයම තමයි හේතු වුනේ ප්‍රත්‍ය වුනේ කියලා. අපි මිච්ඡා දිට්ඨි ඉඳන් මිච්ඡා දිට්ඨියටම ගියා, මැද්දේ කුකුල් පට්ටියක් දාගත්තා විතරයි කියලා තියෙන තේරුම් ගත්තේ නේද? එතකොට ඒ පදුට්ට මන සංකල්පේ නිසා ඇති වෙච්ච නිත්‍යභාවයම තමයි හේතුවයි ප්‍රත්‍ය වෙලා තින්නේ. ඉතින් ඔය වාගේ ඔය දිට්ටින් අනත්තාව ආත්තාන ආදි වශයෙන් ඒවා ඇති වෙනවා. ඒතර අපි එහෙනම් තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. මේක පෙන්වා දෙනවා මේ ජරා ධර්මයේ කියන එක. ජරා ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? රූපයයි රූපේ නිසා මම පවතිනවා කියන දිට්ටිය මිදීම තමයි රූපේ ජරා ධර්මයේ. රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දිට්ටිය. දිට්ටිය මිදුනහම අන්න මතක තියාගන්න ජරා ධර්මයේ කියන එක. එතකොට ඕගලන්ට පේනවා මෙතන ওই පදුට්ට මන සංකප්පය කියන එක ලකුණු කරලා තියෙනවා විඥානී ඉඳ පරාමාසයට මේ කොළපාට රේඛාවකේ. ඒ වගේම ඕගලන්ට පේනවා මේකේ මේ බෙල් ෂේප් කර්ව් එකක් හදලා ඇඳලා තියෙනවා. ඒ විඥානී හට ගැනීම කියන එක. ඒකේ AB කියන එක කොළපාටෙම ලකුණු කරලා තියෙනවා. ඒක මේ සම්බන්ධ වෙනවා ওই පදුට්ට මන සංකප්පේ කතාවත් එක්ක. මතකදර පොඩ්ඩක් බොනට් එකට ගහලා හරි මේක යන්තම් ස්ටාර්ට් වුණා නම් ඒ කියන්නේ විඥානීය ගැලුවා නම් අන්න නිත්‍යයි කියන කතාව. එතකොට මේ A වල ඉඳන් B වලට යනවා කියන එක ඒක ජාතිය වශයෙන් සලකන්න ඕනේ. මේ A වල තියෙන අර වේදනාවක් වාගේ එකක් ඇති වුණා. ඉතින් ඒ ඔක රවුම් එකත් සම්බන්ධ වෙනවා. මේ පොඩි කාලේ මං කිව්වේ කැකිරි මාළුවක් කාලා තියෙනවා. එතකොට දැන් මං කැකිරි මාළුවක් කනකොට මට යම්කිසි වේදනාවක් ඇති වුණාද? අපි හිතමු මේක A වලින් දැක්ුවා කියලා. එතකොට මම ගේනවා මේ දෙවෙනි රවුම වෙනකොට. ඒක පළවෙනි රවුම නම් දෙවෙනි රවුම වෙනකොට මගේ බෙස්ට් එක මං ගේනවා මාණිය විසින්. පොඩි කාලේ කාපු එක කොච්චර හොඳද කියලා අන්න බෙස්ට් එක ගෙනාවා. ඔන්න රවුම් දෙකයි. එතකොට දැන් මේ A වලින් ඉඳන් B වලට ගියා කියලා කියන්නේ ජාතිය. එතකොට ඒක සම්බන්ධ වෙනවා මේ ග්‍රීන් ලයින් එකත් එක්ක. දැන් ඉතින් දැන් විඥානීය ධාරාවක් ගැන හිතන්නකෝ, වතුර පාරක් කියලා. එතකොට වතුර ටැප් එකකින් ඕගලන්ට ගෙදෙට්ට එනකොට පෙලක් වෙලාවට වතුර අඩු වෙනවා, පෙලක් වෙලාවට වැඩි වෙනවා. එතකොට ඕකේ වතුර අඩු වුණත් දුකයි වැඩි වුණත් දුකයි. අඩු වුණාම ඕගොල්ලෝගෙන අනේ ඉස්සර වාගේ වතුර එන්නේ නැහැ නේ දැන් ටැප් එකේ කියලා. වැඩි වුණාම එන්නේ මොනවද? රොඩු මඩ. එතකොට අර පිරිසුදු වතුර නෙමෙයි එකින් එන්නේ. එහෙමනම් අඩු උනත් වැඩි උනත් දෙකම දුකයි. එතකොට ඒ කියන්නේ මේ විඥාන ධාරාවේ වෙනසක් අපි මේ කිව්වේ. ටැප් එකේ වතුර අඩු වැඩි වුණා කියලා නේද? ඒක වෙනසක් දැනගැනීමක් කියද මේක දුකයි. අන්නේ දුක්ඛය කියන එක විඥාන කායයේ සටහන් වෙනවා කියලා රහතන් වහන්සේ පවසනවා. ඊළඟට ඕගලන්ට පේනවා මේ B වල ඉඳන් ආපෝ C වලට යෑමක් තියෙනවා. ඒක රතු පාටින් ලකුණු කරලා තියෙන ඒක අර ජරාවට යන්නා වූ කියන මේ රේඛාවත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට B වල ඉඳන් C වලට යනවා කියන එක ජරාව ලෙස ගන්න ඕනේ. ඒක තමයි ජරා ධර්මය. ජරා ධර්මයේ ලෙස සලකන්න ඕනේ. ඉතින් මේක මේ රවුම් තුන්වෙනි රවුම මේ තියෙන්නේ. එතකොට රවුම් තුනේදී අපි මේ සුඛයි කියලා අරගෙන තිනවා. දැන් වෙනස ඇතිවීමේ තියෙන දෝමනස්සේ. අයිතින් පොඩි කාලේ කාපු එකයි දැන් කණ එකයි අතර වෙනස තියෙනවා. එතකොට මේ දෝමනස්සේ කියන එක චිත්තය සටහන් වෙනවා කියලා රාතන් වහන්සේ පවසනවා. එතකොට ඉතින් මෙතන දැන් අපි පෙන්නවා මේ විඥාන ධාරාවේ අර ABC කියලා තුනක්. ඉතින් මේක රවුම් වලින් ගත්තොත් ඒ පළවෙනි රවුම, දෙවෙනි රවුම, තුන්වෙනි රවුම. ඒ වගේම මෙතන A කියන්නේ සංස්කාරපච්චේ විඥානීය කියන එක. B කියලා කිව්වහම විඥානපච්චේ නාම රූප. එතකොට C කියලා කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් සලායතනීය කියන එක. ඔය තුන තමයි ඔය පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් මෙතනින් පස්සේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මිනිස්සු හිතනවා මේකේ දැන් එහෙනම් මෙතන ABC රවුම් තුනයි, එහෙනම් හතරින් රවුම මම දන්නවා මෙහෙමයි ආදී වශයෙන් කියලා. ඉතින් ඕක ඔහොම ඕවා 3D වෙනවා. ඒක නිසා පඬිත වෙන්න යන්න හොඳ නැහැ. එතකොට ওই රහතන් වහන්සේ පෙන්වලා දීල ප්‍රමාණය බැලුවාම හොඳටම ඇති. එතකොට දැන් ඒ අපි එහෙනම් ඒ තුන ඉගෙන ගත්තා මෙතන. ඊට පස්සේ අපි බලමු එහෙමනම් දැන් අපි ජරා ධර්මයේ කියන එකත් බැලුවා නේද? ජරා ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? රූපයයි රූපේ නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳුනහම අන්න ජරා ධර්මය. දැන් එහෙනම් ඊළඟට අපි බලමු ව්‍යාධි ධර්මයේ කියන එක. ව්‍යාධි ධර්මයේ කියන එක ඇතු වෙන්නේ මේ නිත්‍ය කියන සංකල්පයේ බෙදලා. දිට්ඨිය බිඳුනහම ජරා ධර්මය, සංකල්පයේ බිඳුනහම ව්‍යාධි ධර්මය. මේක ඇඳලා තියෙන ඕගලන්ට පේනවා මේ විඥානේ මේ පදුත්ත බන සංකප්පය අර නිත්‍යයි කියලා පරාමාසයට එන රේඛාව. ඒකට දාලා තිනවා එකයි කියලා. ඊට පස්සේ දෙකයි කියලා දාලා තිනවා මේ සුබ කියලා ගන්න එක. තුනයි කියලා දාලා තිනවා නිත්‍ය, හතරයි කියලා දාලා තිනවා ඕගොල්ලෝ දන්නෝ සුබේට නිත්‍ය එක්කහවලාම සුඛයි. අර ඇඟිල්ල දික් කරන්නේ නේද සංඥාවට? ඒ කාරණා. ඉතින් මේක අපිට පේනවා මේ එකයි නිත්‍යයි කියන එකයි මේ තුනයි දෙකම එකයි. මේ දෙකේම තියෙන නිත්‍යභාවය කියන එක. ඒ ගුණය විතරයි ඒකේ තියෙන්නේ. ඒ වගේම මේ දෙවෙනි කාරණාවයි හතරවෙනි කාරණාවයි මේ දෙකම සමානයි. ඒ කියන්නේ දෙකේ තියෙන සුභය. ඒක ඉදන් සත්‍යයට ඇතුළත් වෙනවා. දෙක වෙන්නේ නැත්තම් හතර නැහැ. මේ දෙක අතර වෙනස තියෙන්නේ මොකද්ද? පුන පුනා ස්පර්ශ කිරීම. අර එකපාරක් රූපය දැක්ක ගමන් Tamanට අන්න සුභයි කියලා ආවා. ඊට පස්සේ අපි මේ සුඛයි කියන කතාවකට ඇවිල්ලා තියෙන්නේ මට පුන පුන අර රූපේම ස්පර්ශ කරන්න පුළුවන්කම කියන එක. කට්ලට් තිනවා වගේ ස්පර්ශ කරන්න පුළුවන්. ඉතින් රිපීට් කරනවා කියන එක විතරනේ එතන තියෙන්නේ. එහෙනම් අපිට පේනවා 2 4 2 1 කියන එක. දැන් බලන්න තුන්වෙනි රවුම වෙනකොට ඒ සුඛේ පරාමාස වෙනවා. ඒ සුඛේ පරාමාස වෙනකොට අපිට ජරා ධර්මය වෙලා තියෙන්නේ. අර රූපය නිසා මම පවතිනවා කියන එක මොකද අර ජරාවට ගිහිල්ලා අපි ඉගෙන ගත්ත C point එක කියන එක. එතකොට නමුත් අපි ඒක අත්තා කියලා ගන්නවා. එතකොට මෙතනින් සුඛේ පරාමාස වුණා. මෙතනින් අපි අත්තා කියලා ওই බයාගති ගමට ඕගොල්ලන් පේනවා මෙතන ඇඳලා තිනවා අත්තා කියලා. ඒතු ඔය පෙටකෝපදේශයේ පෙන්නනවා සිංහල පොතේ පිටුව 36 රොදං වදති අත්තනෝ කියනවා. රොගං වදති අත්තතෝ කියලා කියනවා. ඒ කියන්නේ මේ අත්තායයි කියලා ගන්නවා කියන එකම රෝගයක්. එතකොට එහෙමනම් දැන් ඉතින් අපිට පේනවා මේ තුන්වෙනි රවුමේ 6 ස්ටෙප් එක වෙනකොට අපිට ව්‍යාධි ධර්මයේ කියන එක සිද්ධ වෙලා තියෙනවා. රෝගී බව කියන එක ඇති වෙලා තියෙනවා. එතකොට මේක මේ රූපය නිසා ඇති වුණා වූ ව්‍යාධි ධර්මය. දැන් තුන්වෙනි රාමි තුන්වෙනි ස්ටෙප් එක හිම ගත්තොත් ඒකේ තියෙන ජරා ධර්මය. රූපයයි රූපේ නිසා මම පවතිනවා කියන දිට්ඨිය මෙදී. තුන්වෙනි රාමි හයවෙනි ස්ටෙප් එක ගත්තොත් අන නිත්‍යයි කියන සංකල්පය විඳිලා එහෙනම් අපිට තියෙන ව්‍යාදි ධර්මය. එහෙනම් ස්ටෙප් එක අන්න ඒ විදිහට මතක තියාගන්න ඕන. එතකොට ඊට පස්සේ අපි එහෙමනම් පස්වෙනි ස්ලයිඩ් එකට යමු. පස්සෙන් ස්ලයිඩ් එකේ පෙන්වන මේ මරණ ධර්මයේ කියන එක. දැන් ඉතින් අපි ඉගෙන ගත්ත මේ තුන කිව්වහම රූපේ ජරා ධර්මයට ඉඩක් දෙනවා. ඊළඟට තව රවුමක් ගියාම 4 3 වෙනකොට ඒ සුඛේ පරාමාස වෙනවා. ඉතින් එහෙනම් 4 3 දී වේදනාවේ ජරා ධර්මයේ කියන එක. ඒ කියන්නේ වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය මිදීම. දැන් ඕගොල්ලන්ගේ ගෙදර මොකක් හරි එකක් තියෙනවා නම් ඒක කැඩුනහම ඕගොල්ලෝ ඒක අල්ලලා දාලා නිකන් ඉන්නේ නැහැ නේද? හිතන්නකො මේ ස්ටෙයා කේස් එක. මේ ස්ටෙයා කේස් එක කැඩුනහම ඕගොල්ලෝ කල්පනා කරනවා මම ඕක හොඳ එකක් හදනවා. කැඩෙන්නේ නැතුව හදන එකක් හදනවා කියලා හැඟීමනේ තියෙන්නේ. ඉතින් ඕකට ඕගොල්ලෝ සාම්පල් එකක් ගන්නවා. සාම්පල් එක මොකද්ද? ඉතින් අල්ලපු ගෙදර නේබගේ තියෙන්නේ කොහොමද? ආයේ මේ જાති එක. ඒක හරිනේ. අපේ මාමලගේ ගෙදර මෙහෙමයි නේද? ආදී වශයෙන් ওই විදිහට Taman දන්නා වූ සාම්පල් එක ගන්නවා. අරගෙන බල්ලගෙන ඕව එකක්වත් හරින. දැන් මෙයා හිතනවා මම රත්තරන් වලින් හදනවා කියලා. රත්තරන් වලින් හදපු ස්ටෙයා කේස් එකක් දැකලත් නැහැ. නමුත් මෙයාගේ හැඟීම තියෙන්නේ මම බොහොම හොඳ එකක් හදනවා කියලා. එහෙනම් දැන් තියෙන ස්ටෙයා කේස් එක පලාස කරනවා. පලාසේ 4 4 නේද? එතකොට ඒක පලාස කරලා මෙතන ඔන්න ඒ කියන්නේ ಜಾතිය කියන එක. ඊනික ඇති කරගත්තා. දැන් බලන්න මේක ඇති කරගත්තා නම් දැන් තියෙන එක නැති වෙලානේ. එහෙමනම් 80 ඉස්සෙල්ල විඥානිය මැරෙන්න ඕනේ. කොයිද විඥානිය මලේ? දැන් බලන්න අර බෙල් ෂේප් කර්ව් එකේ ABC කිව්වම රවුම් 3යි. එතකොට දැන් එන අපි 4 4 දී අපි එකක් හැදුවා කියන එක තියෙනවා. 4 4 දී එකක් හැදුවා නම් ඒ කියන්නේ තව වේව් එකක් ආවා නේද? එහෙනම් 80 ඉස්සෙල්ල මම මැරලා තියෙන්න ඕනේ. කොයිද මම මැරලා තියෙන්නේ? 4 2 කියන තැනදී තමයි මැරලා තියෙන්නේ. දැන් දෙවෙනි ස්ටෙප් එක කියලා කියන්නේ මොකද්ද? අර නිත්‍යභාවය. පෝතලී සූත්‍රයේ දෙවෙනි ස්ටෙප් එකේ එහෙම තියෙන්නේ නිත්‍යභාවය. එතකොට එහෙමනම් දැන් අපිට පේනවා මේ 4 2 මරණය. 4 2 මරණය කියලා කියන්නේ අපි නිත්‍යයි කියලා මෙය අරගෙන තියෙන විඥානීය මරණය නේද? විඥානීය මැරෙනෝ අපි ගන්නවා ඒක නිත්‍යයි කියලා. අන්න ඒක තමයි අපේ මෝඩකම කියන එක. එතකොට දැන් එහෙමනම් අපි ඉගෙන ගත්තා ඔය ඕක තේරුම් ගන්න වෙන ක්‍රමයක් නැහැ. ඔය විදිහට බෙල් ෂේප් කර්ව් එකෙන් මේක බලන්න ඕන. එතකොට ඊළඟට 4 6 දී ඒ වේදනාවේ කියන එකේ ව්‍යාධිය කියන එක සිද්ධ වෙනවා. එතකොට ඒක අපි මෙතන පල්ලෙහා ලකුණ වෙනවා වේදනාවේ ව්‍යාධිය. ඉතින් මේක තමයි මේ අප්‍රිහි සම්පයෝගය කියන එක. එතකොට ඊළඟ පිටුවට ගිහිල්ලා බලමු. අපි දැන් 4 6 දක්වා අපි සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟ පිටුවේ පෙන්නනවා මේ 4 5 කියන එක. ඒ කියන්නේ දැන් මේ දැන් 4 6ට යන්නේ ඉස්සෙල්ලා 4 5 තියෙන්න බෑ නේද? දැන් බලන්න මේකේ මේ තයෝ ධම්ම සූත්‍රයේ සම්බන්ධතාවයක් තියෙනවා. මේ අත්තා කියලා ගත්තනම් Tamanට ඇතිනවා මෙන්න මේ මෝහය කියන එක. අවිද්‍යා ආශ්‍රයෙන් ලකුණු කරලා තියෙන 1.3 කියලා නේද? එතකොට ඔයගොල්ලෝ දන්නවා අත්තා කියලා ගන්නවා කියන එකම රෝගයක් කියලා. රොදන් වදති අත්තනෝ කියලා කිව්වා. එතකොට එහෙමනම් දැන් මේක හරියට නිකන් බෝල කූඩුවක් වගේ. රෙදි දාන බෝල කූඩුවක් අපිට මෙහෙම අකුලන්න බෑනේ. ඒ උඩ කෑල්ලත් ඇකිලෙන්නේ නැතුව නේද? උඩ කෑල්ල ඇකිලුවොත් යට කෑල්ලත් ඇකිලෙනවා. එතකොට එහෙමනම් ඔයගොල්ලන්ට පේනවා මේ ව්‍යාධිය කියන එක ගිහින් තියෙනවා යම්පිච්චන් නලබති තම්පි දුක්ඛය තුලට. එහෙනම් යම්පිච්චන් නලබති තම්පි දුක්ඛය තුල අත්ත සංඥාව කියන එක ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මේ අත්තා කියලා අරගෙනම තමයි රෝගී තුර එන අත්ත සංඥාව මේක ඇතුළේ තියෙනවා. ඒක තමයි අර 4 5 හැටියට ලකුණු කරන්නේ. ඊළඟට 4 7 කියන්නේ ප්‍රේහි විප්පයෝගය කියන එක. ඉතින් තමන්ගේ අර බබා වගේ රූපයකින් වෙන් වුණා එවැනි රූපයකින් ඉන්න කැමැත්ත. හැබැයි මතක තියාගන්න 7 කිව්වහම නන්දිය 2B ඩයග්‍රෑම් එක ඉගෙන ගත්තේ නේද? ඒ කියන්නේ මලාට පස්සේ ඉපදින්න තියෙන කැමැත්තයි කියන එක තියෙනවා. ඊළඟට 5 3 පහතුනක වහම එතන ජරාධර්මය නයෙන්නේ. ඕන එක ස්ටෙප් එක තුනකි වහම ජරාධර්මය. දැ මෙතන තියෙන සංඥාවේ ජරාධර්මය, තුනු තුන එනකොට රූපයේ ජරාධර්මය, හතර තුනකොට වේදනා ජරාධර්මය, පහතුන එනකොට සංඥා ජරාධර්මය කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ සංඥා ජරාව කියලා කියන්නේ නිත්‍යයි කියලා ගත්තා වූ සංඥාව වෙනස් වෙලා තියෙනට ඕනි. ඉතින් ඕක බලන්න තියෙන මෙන්න මෙහෙම ක්‍රමයකට, අර බෙල් ෂේප් කර්ව් එකේ දැන් බලන්න මුහුදේ දැන් වතුර රැළක් බිඳිලා වැටුණාට පස්සේ ඒක නිකන් මේ වගේ නේ තියෙන්නේ නේද? ඒක පාටව මට්ටම් වෙලා යන්නේ නැහැ නේ වතුර ටික වැටිච්ච ගමන්. එතකොට මේක බිඳලා මේක තුනී වෙලා යන්න ඉස්සෙල්ලා තව වතුරක් උඩින් මේකට වැටෙනවා. ඒක වැටුනහම මොකද වෙන්නේ බලන්න. මේ දැන් ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ ඉන්නේ මේ දකුණු පැත්තේ, C පැත්තේ තමයි ඕගොල්ලෝ ඉන්නේ මුහුදු වෙරළ. එතකොට අර එන වතුර පාර AB අතරට වැටුනොත් මොකද වෙන්නේ? මේ වතුර ටිකත් එක්ක එක් කවලයක අනිත් පැත්තට යනවා. C වලට වැටුනොත් එහෙනම් BC අතරට වැටුනොත් එහෙනම් ඕගොල්ලන්ගේ පැත්තට යනවා. එතකොට ඕගොල්ලන්ගේ පැත්තට එනකොට හුලම් පාර හරි ඕගොල්ලෝ සුකයි කියලා ගත්තනම් මගේ ඇඟට හුලම් වදිනවා කියලා. ඒකේ අනිත් පැත්තට යනකොටත් ඒක එහෙමම ගන්න බෑනේ. අර තමන් ප්‍රියයි කියලා ගත්ත දේ ඒක වෙනසක් වෙලා තිනවා කියන එක පේනවා. එතකොට මේකේ මේ අනිත් පැත්තට ගමනක්. ඉතින් හැබැයි ඕගොල්ලෝ ගන්න ඕක ගියට ආපහු එනවා. අනනිත්‍යයි. අන්නේ කතාව තමයි යෝගේ තියෙන්නේ. එතකොට ඉතින් සංඥාවේ ජරාව කියන එක ඔන්න ඔය ආකාරයට වටහා ගන්න පුළුවන්. අර මුහුදු වෙරළේ කතාවෙන් තමන් පැත්තට හුලං එනවා නම් තමන් කැමති. අනිත් පැත්තට යනකොට ඒකේ කැමැත්තක් නැහැ. අර තමන්ගේ පැත්තට එනකොට නිත්‍යයි කියලා ගත්තා නම් ඉතින් අනිත් පැත්තටත් වැඩේ තියෙන්නේ. අපි මෝඩකම තමයි මේ පැත්තට එනකොටත් අපි කියන ඕක ගිහිල්ලා එනවා වාගේ කියලා අර නිත්‍ය ස්වභාවය. එතකොට ඔන්නේ ආකාරයට ඕක තේරුම් ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. දැන් අපි එහෙනම් මේ පහ තුන කියන එක අපි ඉගෙන ගත්තා. ඊළඟට හතේ හත කියලා කියන්නේ ඉතින් මේ උපායාසය. ඒ කියන්නේ මැරිච්ච මනුස්සයාට ඉතින් දැඩි වෙහසක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ උපායාසය අර ස්පර්ශාහාර කබලින්කාර ආහාර පාරේ අතර කෝදුපායාසය නේද? ඉතින් ඒ කොයි ආකාරයට ජීවත් වෙන්න හිතුවත් ඒක පුළුවන් කමක් ඇත්තේ නෑ. ඉතින් තමන් ජීවත් වෙවි හිටිය අන්තිමට ඉතින් මැරලා වැටලා නම් ඉතින් ආපහු තියෙන්නේ ආපහු ওই තත්ත්වෙනේ. ඉතින් කල්පනා කරනවා මේ જાති එකක් ගන්නවද නැද්ද? දැන් ඕගොල්ලන්ගේ ගෙදර භාණ්ඩයක් උපකරණයක් එහෙම කැඩුණා නම් කඩේට ගිහිල්ලා බලනවා මේ මුදලාලි මේක කැඩුණා මේ කැඩෙන්නේ නැති හොඳ එකක් නැද්ද නේද? අරකම ගන්නෙත් නැහනේ. ඉතින් මුදලාලි කියනවා මෙච්චරයි තියෙන්නේ කිව්වා නම් මේ වර්ගයේ ඉතින් ඒක කරන්න දෙයක් නැති කමට ගන්නවා. ඉතින් ගන්නවද නැද්ද? නොගෙන නිකන් ඉන්නවද කියලා තියෙනවනේ. ආන් මේ වගේ ඉතින් දැඩි වෙහසක් තියෙනවා. එතකොට දැන් මේ ස්ලයිඩ් එක බොහොම වැදගත් ස්ලයිඩ් එකක්. ඒ කියන්නේ මේක නිකන් ස්කිප් කරලා යන්න බෑ මේ ධර්මයේ. අඩු වශයෙන් මේ 4-2 5-3 කියන ධර්මයේ දෙකවත් තමන් මෙනෙහි කරලා තියෙන්න ඕනේ. එතකොට 4-2 කියන එක කොහොමද ඇති උනේ? ඔන්න තමන්ගේ 4-3 වුණා වේදනාවේ ජරා ධර්මයේ කියන එක. ඒ කියන්නේ තමන් ඒක හිතනවා මගේ මේ ස්ටයා කේස් එක කැඩිලා තියෙන්නේ. ස්ටයා කේස් එක කැඩුනහම මම මොකද්ද කරන්නේ? මම හොඳ සාම්පල් එකක් අරගෙන මම වෙන එකක් හදනවා. ඒ කියන්නේ මගේ තියෙන එක පලහස කළා. අන්න ඒක තමයි මේ 4-4. ඉතින් මේ 4-4 කිව්වට ඇත්තෙම කියනවා නම් ඒ මනුස්සයා මොකක්වත් හැදුවද? හැදුවේ නැහැ, හිතුවා විතරයි. එහෙනම් මේ පෙන්වන්නේ සිතේ නැංවීම. ලෝකත් පෙලක් අය පටලෝ ගන්නවා මේ බෙල් ෂේප් කර්ව් එක අරක උඩ 4-4 උඩට ආවා කියලා ගත්තොත් එහෙම එයා කල්පනා කරනවා. හැබැයි ඉතින් ඔය පස්සේ ධර්ම වල පෙන්ලා තියෙනවානේ ඉතින් 4-5-6 කියලා අපි පහනේ උපවෙන්නේ කියලා. ඒ පෙන්වන්නේ සිතේ නැංවීම. මෙතන පෙන්වන්නේ ඉතින් අය දුක්ක ටේබල් එක එහෙම අපි පෙන්වලා දීලා තිනවා. ඕක දිට්ටියෙන් නැංවීම කියන එක. අන්න ඒක තමයි පහ වෙන්නේ. ඒව අතර වෙනස්කම තියෙනවා. ඉතින් ඒක පඬිත වෙන්නේ නැතුව මේක බලන එකයි තියෙන්නේ. එතකොට දැන් මේක මම එකක් හදන්න සිතින් හරි හිතුවා නම් මගේ තිබිච්ච විඥානේ එන මැරීමක් කියන එක තියෙන්න ඕනේ. ඉතින් අර බෙල් ෂේප් කර්ව් එකෙන් තමයි ඒක බලන්නේ. රවුන් 3යි. මම 4-4 එකක් හැදුවා නම් එහෙනම් ඒක ඉස්සෙල්ල මම මැරලා තියෙනවනේ. මැරිච්ච තැන තමයි 4-2 කියන එක තියෙන්නේ. ඉතින් එහෙමනම් ඉතින් අපිට පේනවා මේ 4-2 කියලා කියන්නේ ඉතින් මරණය. හැබැයි අපේ 2 කියලා කියන්නේ නිත්‍යභාවය. ඉතින් එතකොට පේනවා හරි පුදුම වැඩක් නේ අපි මේ කරන්නේ. විඥානීය මරණය තමයි අපි මේ නිත්‍යයි කියලා අරගෙන තියෙන්නේ කියලා. පහතුන බලන්න අර මූදු වෙරළේ කතාව හැටියට. ඒ කියන්නේ තමන්ගේ පැත්තට හුළඟ ආව අනිත් පැත්තට යනවා නම් ඉතින් ඕක ඒත් අපි ගන්නෙ නිත්‍යයි කියලා. හැබැයි ඉතින් මගේ පැත්තට එනකොට ප්‍රිය නම් අනිත් පැත්තට යනකොට තාමත් මට ප්‍රියයි කියලා කියන්න බෑ. එහෙනම් ඉතින් මේකනේ පේනවද මේ 4 7 4 6 ඒ ටික සිද්ධ වෙලා තියෙන්නේ. ප්‍රියේ විප්‍රයෝගෙහෙම සිද්ධ වෙලා තියෙන එකයි කියන එක තමන්ට පේනවා. ප්‍රිය වූ දෙයක් වෙනස් වෙලා තියෙන්න ඕනේ. ඒකට සංඥාවේ ජරාව කියන එක ඇති වෙලා තියෙන්නේ මේ විදියට. ඒ දෙකවත් අඩු ගානේ බලන්න ඕනේ. ඉතින් ඔකේ හොඳම දේ තමයි ඔය කාරණාවන් ඉතින් මේ ලියාගෙන නැත්තම් කෙනෙකුට ලියා ගන්න පුළුවන් 4 2 මෙතන මේ විඥානයේ නිත්‍යභාවය මරණය වුණා කියලා මෙතන සඳහන් කර ගන්න පුළුවන්. ඊළඟට 4 3 දා ගන්නවා වේදනාවේ ජරාව කියලා. මේකට උඩින් ඊට පස්සේ ඉතින් ඒකෙම මේ ව්‍යාධියට තියෙනවනේ ඒක යටින් වරහණක් ඇතුළේ දා ගන්න පුළුවන්. මේ අපි මේ 3 කියන්නේ දිට්ඨිය බිඳිලානේ ජරා ධර්මයනේ. ඉතින් වරහණක් ඇතුළේ දා ගන්නවා දිට්ඨිය බිඳුනා කියලා. එතකොට ඊළඟට මෙතන 4 කියන තැනින් අපි ලියා ගන්නෝ සංස්කාරවල නිත්‍යභාවය ජාතිය වුණා කියලා. සංස්කාරවල නිත්‍යභාවය ජාතිය වේ. ඇයි මේ සංස්කාරවල නිත්‍යභාවය කියන්නේ? පෝතලිය සූත්‍රේ නේද? 4 මේ පැත්තෙන් සුඛයි කියලා ආව, අනිත් පැත්තෙන් සංස්කාර නිත්‍යයි කියලා ආවා. එතකොට ඒකනේ මේ ජාතිය වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට දැන් මේ 4 6 ලකුණු කර ගන්න පුළුවන්. මෙතන මේ අප්‍රිය සංපයෝගී ඒක යටින් ලියා ගන්නවා වේදනාවේ ව්‍යාධිය කියලා. වේදනාවේ ව්‍යාධිය. ඉතින් වරහණක් ඇතුලේ දාලා ලියා ගන්නවා සංකල්පී බිඳුනා කියලා. 4 6 කියන්නේ ඒකනේ නේද? 4 3 කිව්වහම අපිට අර මේ දිට්ඨිය බිඳිලා මෙතන සංකල්පේ බෙදලා ව්‍යාධි ධර්මයේ නිමිති. ඊළඟට 4 5 යටින් ලියා ගන්නවා මෙතන අත්තායයි ගැනීම මෙහි ඇත කියලා. අත්තායයි ගැනීම මෙහි ඇත. 4 7 ඒක යටින් තියෙනවා අර බබා වගේ රූපයෙන් තිබිලා වෙන් වුණා. ඉතින් ඒකේ ඉඳ කැමැත්ත. 7 කිව්වහම ඉතින් අමතක කරන්න එපා නන්දිය නේද? එතකොට 7 7 යටින් ලියා ගන්න පුළුවන් මැරිච්ච මනුස්සයට දැඩි වෙහෙසක් තියෙනවා කියලා. මැරුණු මනුස්සයට දැඩි වෙහෙසක් ඇත. එතකොට අන්තිමට 5 3 කියන එකට ලියා ගන්න පුළුවන් සංඥාවේ ජරාව. 3 කිව්වටින් නිතරම ජරාවනේ. දිට්ඨිය විදිච්ච එක නේද? ඉතින් මම නම් වරහණක් ඇතුලේ දාලා ලියාගත්ත නිට්ටයයි ගත්ත සංඥාවේ වෙනස් වී ඇත. තමන්ගේ පැත්තට එනකොටත් නිට්ටය නම් අනිත් පැත්තට යනකොටත් ඉතින් නිට්ටයයි කියලා ගන්න බෑනේ. එහෙමනම් නිට්ටියු ගත්ත සංඥාවේ සංඥාව වෙනස් වී ඇත. ඉතින් අර 4 7 වෙලා තිනවා කියන එක කල්පනා කළාම ඒක තව ටිකක් පැහැදිලියි. මොකද ඉතින් ප්‍රියෙහි විප්‍රයෝගය. තවන්ගේ පැත්තට හුලම් පාර එනකොට ප්‍රිය නම් අනිත් පැත්තට ගියාම ඒක එහෙම නැහැ. එතකොට අපි කිව්වා මේකේ අඩු ගානේ මේ 4 2 5 3 කියන කාරණා දෙකවත් සිහි කරන්න ඕනි කියලා. එහෙමනම් අපි 6 වෙනි ස්ලයිඩ් එකට යමු. ඒ 6 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා අවසාන කෑල්ලේදී මේ ආශ්‍රවය රවුණුයි අතර සම්බන්ධතාවය කියන එක. එතකොට කාමාශ්‍රව කියන එක ඇති වෙන්නේ 4 4 පස්සේ. මොකද කාමාශ්‍රව කියලා කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාවනේ. එතකොට මතකද පෝතලී සූත්‍රයේ 4 4 අර සුඛය කියන එක පරාමාස වෙන්න ඕනේ. එතකොට පරාමාස වෙලා ඊට පස්සේ තමයි කාමාශ්‍රව කතාව තියෙන්නේ. භවශ්‍රව කියන එක ඇති වෙන්නේ නම් අත්තා වුණාට පස්සේ. ඉතින් අත්තා වෙනකොට අපි දන්නවා රවුම් 5ක් ගිහිල්ලා නේ. පස්සේනේ රවුමෙදී චේතනා හැම කරන්නේ. එතකොට මේ රවුම් 5න් පස්සේ තමයි ඒක. ඊළඟට ආපහු අපිට පේනවා ඔය 8 වෙනි රවුමෙන් පස්සේ තමයි අපිට ඔය දිට්ඨි ආශ්‍රව කියන එක ඇති වෙන්නේ. ඉතින් ඔතන පොඩි පැටලීමක් කෙනෙකුට වෙන්න පුළුවන්. මොකද දැන් ඉතින් ඔතන තියෙනවානේ මේ ධම්ම මච්චරිය. එතකොට රවුම් හතක් යනකොට ධම්ම මච්චරිය තියෙනවා. ඉතින් මේක තියෙනවනම් ඒ මන් දිට්ඨි ආශ්‍රය වෙන්නේ නැද්ද කියන අර්ථයට Tamanට වෙන්න පුළුවන්. ඒක එහෙම කිව්වට හරියන්නේ නැහැ. මොකද දැන් ඕගොල්ලෝ මොනව හරි අපි හිතමු රසායන විද්‍යාවාර මොනව හරි එකක් ඉගෙනගෙන ඉන්නවා. ඕගොල්ලෝ ඉඳන් කියනවා තව කම්පැනි එකකට මට ওই වැඩ පුළුවන්, ඕගොල්ලෝ ওই කරන වැඩ මටත් පුළුවන් ඔවා හදන්න කියලා. එහෙම කිව්වට ඒ මිනිස්සු රස්සාව දෙනවද නෑ. ඒගොල්ලෝ බලනවා මෙයා මේ කිව්වට මෙයාට ඒ සංස්කාරයන් කරන්න පුළුවන්ද කියලා. එහෙමනම් ඒ සංස්කාරයන්ට අගය දෙන්න ඕන. ඩිග්‍රී එක තිබුණට හරියන්නේ නෑ. එතකොට එහෙමනම් ඉතින් ඒ සංස්කාරයන්ට අගය දෙන්නේ ඉතින් ඒ අටවෙනි රවුම වෙලානේ. එතකොට එහෙනම් දිට්ඨි ආශ්‍රය කියන එක අටවෙනි රවුමෙන් පස්සේ කියන එක තියෙනවා. ඊළඟට අවිද්‍යා ආශ්‍රය කියන එක ඇති වෙන්නේ රවුම් 10වෙනි රවුමෙන් පස්සේ. ඉතින් ওই අවස්ථාව තමයි අර අපි කිව්වේ ඔය බෙල් ෂේප් කර්ව් එකක අපි කතා කරන්නේ AB කියලා පොයින්ට්ස් දෙකක් නේද? දැන් මේ AB බොහොම ලං වෙන්න පුළුවන්. කවදාවත් සමාන නම් වෙන්නේ නැහැ. ඉතින් ලං වෙච්ච අවස්ථාවකට ඉතින් අපිට තීරණයක් එහෙම ගන්න අමාරුයි. ඒ වෙලාවේ තමයි මං කිව්වේ අර සෙකන්ඩ් ඔපිනියන් එක එහෙම භාවිතා කළා. ඒ කොහොම හරි විඥාන ධාරාව දුවනවා. එතකොට ඒක මොකද? ඇයි මේ AB ලං වෙලා කියලා කියන්නේ? රවුම් 8ක් පැන්නට පස්සේ ඉතින් තීන විද්ද ස්වභාවයනේ තියෙන්නේ. එතකොට AB අතර ගැප් එක අඩු වෙලා තියෙන්නේ. අර ඉස්සෙල්ලා වාගේ පොඩි කාලේ කාපු එක කියලා ඒක ලොකුවට ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් අන්නේ අවස්ථාවේදීත් විඥාන ධාරාව ගලනවා. ඒකේ සියුම් දෙයක් ඒකේ පෙන්වන්නේ. එතකොට එහෙනම් අපි පෙන්නවා දැන් මේ රවුණුයි මේ ආශ්‍රේණිය අතර සම්බන්ධතාවය. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 7වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ 7වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා ඕගලන්ට ආශ්‍රව අතර සම්බන්ධතාවය අර පට්ටාන පාළි 3වෙනි පොතේ තියෙන එක. මේකේ මේ රතු පාටින් ඇඳලා තියෙන රේඛාවෙන් පෙන්නන්නේ ඒක දෙපැත්තටම යන. ඒ කියන්නේ කාමාශ්‍රව තියෙනවා නම් අවිද්‍යාශ්‍රව ඇති වෙනවා, අවිද්‍යාශ්‍රව තියෙනවා නම් කාමාශ්‍රව ඇති වෙනවා. ඒ වගේම දිට්ඨියාශ්‍රව තියෙනවා නම් අවිද්‍යාශ්‍රව, අවිද්‍යාශ්‍රව තියෙනවා නම් දිට්ඨියාශ්‍රව. කොළපාටින් ලකුණු කරලා තියෙන රේඛාව එක පැත්තකට විතරයි. දිට්ඨි ආශ්‍රය තියෙනවා නම් කාම ආශ්‍රය ඇති වෙනවා. භවාශ්‍රය තියෙන්නේ වෙනම, භවාශ්‍රය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රය ඇති වෙනවා. එහෙනම් අපි පෙන්වුවා මේ රවුම් සම්බන්ධ වෙනවා ආශ්‍රව වලට. ඒ ආශ්‍රවයන් අතර සම්බන්ධතාවය වෙනුත් තියෙනවා. එතකොට එහෙමනම් අපි 8වෙනි ස්ලයිඩ් එකට යමු. ඉතින් මේ 8වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ ඉතින් මේවා මේ ට්‍රිගර් වෙන හැටි තමයි. කැරගෙන කතාව කොහොමද ඉතින් ආරම්භය කියන කතාව. ඉතින් ඕගොල්ලෝ දන්නෝ ඔය අපි සාකච්ඡා කරලා තිනවා මේක. අර ඒරියාස් දෙකක්, ඒරියා 1 and ඒරියා 2 කියන එක අර මතකද? සරසංකප්ප ඒරියා එකයි දැන් කනකොට ඇති වෙන ඒරියා එකයි, ඒ දෙකේ අතර වෙනසක් තියෙනවා. ඉතින් ওই වෙනස ඇති වෙලා තමයි ඕගලන්ට කාමච්ඡන්ද එහෙම ඇති වෙලා විඥාණය පිහිටවන්න පටන් ගත්තේ නේද? එතකොට ඉතින් මේ ඒ කියන්නේ මේ ආශ්‍රව අතර දුවන්න ඔන්න තුඩු වෙච්ච මුල කාරණේ පටන් ගන්නවා. දැන් අපිට පේනවා මේ වෙනස ඇති වෙන්න නම් මේ දෙවෙනි ඒරියා එකට යමක් එකතු වෙලා තියෙන්න ඕනේ. මොකක්ද එකතු වෙලා තියෙන්නේ? මේ පළවෙනි කාරණේ තමයි ජරාවට යනවා කියන එක. ඇයි ඒකනේ? අර පොඩි කාලික ආපු එක කියලා කතාවක් එන්නේ තමන්ගේ ටේස් බඩ්ස් ගිහිල්ලා හින්දා. එහෙනම් ජරාව. ඊළඟට දෙවෙනි කාරණේ තමයි ගති ලක්ෂණය කියන එක. හැමෝම ප්‍රතිචාර දක්වන්නේ නැහනේ. හැම සියයම කෑ ගහන්නේ නැහැ කෑම කන්න ගිහිල්ලා නේද? එතකොට ඒ ගති ලක්ෂණය. එතකොට ගති ලක්ෂණයන් කොහොමද ඇති වෙන්නේ? ඒකේ අනුසය වූ ධර්මයෝමයි. අනුසය වූ ධර්මයන්ගෙන් ඒ ගති ලක්ෂණය. අනුසය වූ ධර්මයන් ඇති වෙන්නේ කොහොමද? ආශ්‍රයයන් නිසායි. දැන් එහෙනම් අපිට පේනවා තවත් සම්බන්ධතාවය නේද? දැන් බලන්න මේකේ ලකුණු කරලා තියෙනවා මේ ඩයග්‍රෑම් එකේ. මේ සුඛයි කියලා ගත්තාම පසු සංඥාව කාමාශ්‍රය, අත්තා කියලා ගත්තාම පසු සංඥාව භවආශ්‍රය, නිට්ටයයි කියලා පසු සංඥාව දිට්ඨි ආශ්‍රය. එතකොට ආපහු මෙතන අවිද්‍යාශ්‍රය කියන එකත් අත්තා කියන එකේ පසු සංඥාව ඉදන් සත්‍යය අනුමත කළාට පස්සේ. ඉතින් මේව අතර සම්බන්ධතාවය තමයි මේ දෙපැත්තටම යන රේඛාවන් ලකුණු කරලා තියෙනවා. එක පැත්තකට විතරක් යන්නා වූ එක තියෙනවා. දැන් ඉතින් මොකද්ද වෙන්නේ? මේ චේතනා වුණාට පස්සේ මේ දකුණු පැත්තේ යම්කිසි ධර්මයක් තියෙනවද? එහෙනම් ඒ ධර්මියෝ වම් පැත්තට එනවා. එහෙම නැත්නම් ඕලන්ට පේනවා මේ කාම ආශ්‍රය කියන එකට මේ ditthi ආශ්‍රය අවිද්‍යා ආශ්‍රය වලින් එකතු වෙනවා. ඒක සිද්ධ වෙන්නේ ඒ තණ්හාව නිසාම. මේ මෙතන දකුණු කරලා තියෙන්නේ ඒ සංස්කාර වලට ඇලිලා ඒ තණ්හාව නිසාම තමයි මේක එකතු වීම කියන එක තියෙන්නේ. ඉතින් දැන් එහෙනම් පේනවා අපිට නිකන් පොඩි වැඩක් නෙමෙයි අපේ තියෙන ආශ්‍රයයන්ට අන්න අවිද්‍යා ආශ්‍රය. ඉතින් අත්තා කියන කතාව, නිත්‍ය කියන කතාව, ඒවා ඔක්කොම ditthi ආශ්‍රයෙන් එන ඒවා ඔක්කොම එකතු වෙනවා කියන එක තියෙනවා. ගලෝ ගන්නම අමාරු තත්ත්වයටපත් වෙනවා. ඒවනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ 9 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ ඉතින් ඕගොල්ලන්ගේ භාවනාව. සබ්බාසෝ භාවනා කියලා ලියලම තියෙනවා. රාතන් වහන්සේ නිතරම අපිට පෙන්වා දීපු දෙයක් තමයි ඔය කුසීතකම ඇති නොවෙන්න විරිය තුනක් භාවිතා කරන්න ඕනි කියලා. පළවෙනියට පෙන්නවා මේ රූපයේ ස්පර්ශ නොවෙන්න විරියක් භාවිතා කරන්න ඕනි කියලා. ඊළඟට දෙවෙනියට පෙන්නවා මේ සංඥාව මගේ නොවෙන්න විරියක් භාවිතා කරන්න ඕනි කියලා. ඊළඟට තුන්වෙනියට පෙන්නවා මේ සංස්කාර මගේ නොවෙන්න විරියක් භාවිතා කරන්න ඕනි කියලා. විරියවල් තුනක්. එතකොට ඕගොල්ලෝ දන්න ඔය කාමච්ඡන්දිය කියන එක ගත්තාම ඒක ඇති උනේ අර ඒරියා 1 න් ඒරියා 2 කියන ඒවා ඒ සමාන වෙන්නේ නැතුව නේද? මේ මේකේ තියෙන ඒරියා 1 ඒරියා 2 නන් නෙමෙයි. එතකොට ඒ කාමච්ඡන්දිය අපි ලකුණු කරනවා මේ කබලින්කාර ආහාරයයි ගිද්දි ලෝභයයි අතර. ඉතින් මේක දික් කරාම යන්නේ කොහටද? ජරාවට. එතකොට එහෙමනම් ඉතින් අපි ඒ ජරා ධර්මයට තමයි එහෙනම් අපි කැමති වෙලා තියෙන්නේ. කාමච්ඡන්දිය කියන්නේ ජරා ධර්මයකට අපි කැමති වෙලා තියෙනවා. ඉතින් ජරා ධර්මයකට කැමති වුණා නම් ඉතින් ඒකම නේද මෝඩකම්. ඇයි ඉතින් ජරාවකට කැමති වුණා කියන්නේ? ඒ කියන්නේ ගෙයක් හදන්න ගිහිල්ලා හරි ගුල්ලු ගහපු ලී කෑල්ලකට ආ බොහොම හොඳයි කිව්වා නේ. ඉතින් මෝඩකමක් කියන එක තමන්ට ඒකම මෝහයයි කියලා පේනවා. එතකොට දැන් ඉතින් ප්‍රශ්නයක් එනවා. ඉතින් ඇයි අපි මේ ජරා ධර්මයකට කැමති වෙන්නේ? මලමුත්‍රා අසුචි ගොඩකට ඇයි අපි කැමති වෙන්නේ? භාවනා කරනවා, දෙතිස් කුණුපෙයි කියලා බලනවා, මලසිරුරයි කියලා බලනවා. එහෙම බලන මනුස්සයා ඉතින් වැඩට යනකොට වෙන්න පුළුවන් අර එක පාටම අර සුබයි කියලා එහෙම ගන්නෙ නේද? ඇයි අපි ඒකට කැමති වෙන්නේ? ඉතින් ඒක තමයි මේ ඊළඟට පෙන්නන්නේ. ඒකේ උත්තරේ. දැන් ඕලන්ට පේනවා මේ ඒරියා 1 හින්දා මෙතන ඒරියා 4 කියන එක තියෙනවා. එතකොට මේ වේදනාව කියන එක සුඛයි කියලා පරාමාසගත වෙනවා. ඊට පස්සේ අපි අත්තා කියලා ගන්නවා. ඒ අත්තා කියලා ගත්තට පස්සේ ඉතින් මේ ditthi anuse අන්න එයා ඇඟිල්ල දික් කළා අන්න රූපයේ සුඛයි කියන කතාව එහෙම එයා කියනවා. ඒ කියන්නේ මලකඩ කාපු යකඩ ඇනි එහෙම නැත්නම් මල මුත්‍රා අසුචි ගොඩ ගණ්ඩේ කියලා කියනවා. දැන් කතා කරන්නේ කවුද මේ? මේ සුඛය නේද? අරකේ තියෙනව බියුටි එක සුභය කියන එක නෙමෙයි. ඒ සුඛය. සුඛයි කියලා නේද? දැන් සුඛය තමයි මේක දිගේ ආවේ. එතකොට එහෙනම් අර රූපේ මගේ කියලා ගැනීමට උදව්පකාර වෙලා තින්නේ මෙන්න මේ අත්තා. කියන්නේක පේනවා. එතකොට අත්තා කියලා අරන් තියෙන්නේ මොකද්ද? මේ වේදනාව පරාමාසගත වෙනවායි කියන එක. එතකොට මේ වේදනාව පරාමාසගත වෙනකොට වේදනාව ජරාවටපත් වෙලා තියෙනවා. අපි දන්නවා 4-3 කිව්වහම වේදනාවේ ජරා ධර්මය. එහෙමනම් අපි මේ දෙවිනි වර කැමති වෙලා තියෙන්නේ මොකටද? වේදනාවේ ජරා ධර්මයට. ඒ කියන්නේ අපි ඩබල් මෝඩි එක් වෙලා නේද? මුලින්ම මලමුත්‍රා අසුචි ගොඩක් වාගේ රූපයකට කැමති වුණා. දෙවෙනි පාර අපි අත්තා වෙනකොට වේදනාවේ ජරාවටත් කැමති වෙනවා. රූපේ ජරාවට විතරක් නෙමෙයි දැන් වේදනාවේ ජරාවටත් කැමති වෙලා. අපි එන්න එන්න මෝඩයා වෙනවයි කියන එක නම් පේනවා. එහෙමනම් මේ දෙවිනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ අන්නේ අත්ත සංඥාව මගේ නොවෙන්න. ඉතින් මේක මෙතනින් අතර වෙන්නේ නැහැ. දැන් ඊළඟට ප්‍රශ්නයක් එනවා. ඇයි ඉතින් අපි මෙච්චර ඩබල් මෝඩයා වෙන්නේ? ඒ කියන්නේ රූපේ ජරාවටත් කැමති වෙලා දැන් ඉතින් වේදනාවේ ජරාවටත් දෙකටම කැමති වෙලා. ඇයි මම මෙහෙම වෙලා තියෙන්නේ? අන්න ඒක තමයි මේ ඊළඟට පෙන්වන්නේ. අපි එහෙමනම් 10 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් මෙතන මේ පෙන්වන්නේ දැන් ඒරියා 1 වලින් ඒරියා 6 කියන එක ඇති වෙනවා. ඕගොල්ලෝ දැක්කනේ අර ඉස්සෙල්ලත් ඒරියා 6 කියලා අපි බැලුවනේ බය බේරුව එකේ නේද? දෙවෙනි ස්ලයිඩ් එකේම තිබුණේ. එතකොට මෙතන තියෙනවා මේ පරාමාස කාය ග්‍රන්ථ ඉදං සච්ච මොහාගති. මෙන්න මේක තමයි ඒරියා 6 කියලා කියන්නේ. දැන් අපි බලනවා අර ඒරියා 4 එකේ ධර්මයේ ගැලුවා වාගේ මේ ඒරියා 6 එකේ ධර්මයේ ගැලීම කියන එක. එතකොට මේකේ මේ අපි දන්නවා විඥානපච්චය නාම රූපං කියලා. ඉතින් මෙතනින් මේ ඉදන් සත්‍යාභි නිවේස කාය ග්‍රන්ථෙට ඉතින් ඒවා ඇතුල් වෙනවා. එතකොට මෙන්න මේ එන්නා වූ අගය කියන එක මේක දුර්වල වෙච්ච අගයක්. එතකොට ඒකේ තමයි මේ පහ ලයින් 5 එක දිගේ එන්නේ. ඉතින් මේක ලියාගන්න ති කෙනෙක් ලියා උන්නම් ලියා ගන්න පුළුවන්. මේ එන්නේ මොකද්ද? මේ ජරාවන රූපේ නිසා ඇති වෙච්ච සංඥාගේ. ජරාවන රූපේ නිසා ඇතිවන සංඥාගේ තමයි මේ ලයින් 5 එකේ එන්නේ. දැන් ඉතින් අපි දන්නෝ ඔය පොඩි මේ දිය බුබුලකින් වාගේ වතුර චුට්ටක් එනවනම් ඕක වේලිලා යනවා. ඒකට තව දිය බුබුලකින් වතුර ඇවිල්ලා එක්කහ වෙනවනම් අන්න ඉතින් ධාරාව ගලනවා කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ දුර්වල වෙච්ච මේ අගයක් තමයි මේ එන්නේ. ඒ ඉතින් ජරාවන රූපේ නිසා ඇති වෙච්ච එක කඩාගෙන විඳගෙන යන්නේ නැණි හම්බුනේ කුණුඹ ගෙඩියක් කියන්නේ කොනේ. එතකොට කඩාගෙන යන්නේ නැණි කුණුඹ ගෙඩිය පස්සේ දුවන්න යන්නේ. එතකොට ඒ අගේ හැබැයි ඉතින් ඔතන එනවා උද්දච්චී බලපෑම. හැබැයි කුණුඹ ගෙඩිය කාලත් අර මනුස්සයා මැරෙන්නේ නැතුව අර ඉන්නේ. කුණුඹ ගෙඩිය කාලානේ. අන්න උද්දච්චී කතාව එනවා. එතකොට ඒක මගින් අන්න ඒක පවත් කරනවා. මන්නේ ලයින් 6 එක. පේනවද? අර තව උල්පතකින් වතුර ආවා. ඉතින් අන්න එතන ලියා ගන්න පුළුවන් කෙනෙකුට මිච්ඡා දික්තිය මගින් ඇති වෙච්ච උද්දච්ච මාන අගය කියලා. මිච්ඡා දික්තිය මගින් ඇති වූ උද්දච්ච මානාගය. මේක මේ කාමරාග අනුසය රේඛාව නේ, මතකද? මෙයා තමයි ওই සංඥාවට සුඛයි කියලා හැම කියන්නේ. එතකොට මේ අගේ මේ බයගතිය දක්වා යන්න ඒ උදව්පකාර කරන්නව තවත් එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ ලයින් 7 එකෙන් ඉන්නව එක්කෙනා පරාමාසේ ඉඳන්. ඒ කියන්නේ මොනවද? පරාමාසයට ගිය අර සුඛයි කියලා වරදවා වටහා ගත්ත දේවල් නේද? එතකොට එහෙනම් ඉතින් ඒ ධර්ම එන ලයින් 7 එකට ඔබලට ලියා ගන්න පුළුවන් පෙර පරාමාස වූ තණ්හා අගයෝ කියලා. එතකොට දැන් ඉතින් පේනවද මෙතන තියෙන මේ සංස්කාරණ මේ පරිදේව කියලා ලියලා තියෙනවා මෙතන මේ සංස්කාර. එතකොට දැන් ඉතින් දැන් හරියට උල්පත් තුනකින් කහුණා වගේ දැන් ඉතින් හොඳට ධාරාව ගලන එන ලයින් 8 එක දිගේ බයාගති ගමන කියන එකට ඒක ගමන් කිරීම කියන එක තියෙනවා. ඉතින් දැන් ඔන්න 11 වෙනි රවුමෙන් පස්සේ මේ සංස්කාර නිසා අත්තා වෙනවා කියන එක සිද්ධ වෙනවා. සංස්කාර නිසා අත්තා කියන එක. එතකොට එහෙමනම් අර ඒරියා 4 වල අත්තා කියන්න ගන්න උදව්පකාරය කළේ කවුද? මෙන්න මේ සංස්කාර අත්තා. සංස්කාර නිසා අත්තා. ගුගල් පට්ටි දාගත්ත මනුස්සයත් ඉතින් කල්පනා කළා ඊට පස්සේ ඉතින් ගුගල් පට්ටි දාගත්තා දැන් ඉතින් වැඩේ දුවනවානේ බිස්නස් එක හොඳට නේද සත්තු මරමරා ඉතින් කොහොම හරි යාගේ ජීවිතේ පවතිනවා බෙන්ස් කාර් එකෙත් යනවා එහෙනම් ඒ සංස්කාර මගේ කියලා ගත්තා රැකියාවට යන අදත්තා දාන වගේ සංස්කාරයක් මගේ කියලා ගත්තා ඉතින් ඒක නිසා පැවතීම කියන එක තියෙනවා එතකොට අර එතනේ සංස්කාර අත්තා තමයි ඒරියා 4 වල තියෙන්නේ එතකොට දැන් එහෙමනම් මේ තුන්වෙනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ මොකටද? ওই සංස්කාර මගේ නොවෙන්න. සංස්කාර නිසා අත්තා නොවෙන්න. එතකොට දැන් එහෙනම් අපිට ප්‍රශ්න කීපයක්ම පේනවා නේද? දැන් ඉතින් මේ ප්‍රශ්නේ තව චුට්ටක් අපි බලමු. දැන් 11 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. දැන් ඒරියා 4 වලදී දැන් ඕගොල්ලෝ දන්නවා මේ වේදනාවේ ජරා ධර්මයේ තමයි මෙතන මේ පරාමාස වුනේ. හතර තුන වෙලානේ තියෙන්නේ නේද? ඒක මගේ කියලා ගත්තා. ඒක සුඛ වශයෙන් වරදවා වටහා ගත්තා. දැන් මං හිතන්නකෝ ඔය ජරාව කතාව නැතුව සුඛයි. මම සුඛයි කියන එක ගත්තා. එහෙනම් අත්ත දැන් ඉතින් ඇඟිල්ල දික් කළා. දික්ටි අනුසයෙන් කියන්නේ මොකද්ද? රූපේ සුඛයි කියලා. රූපේක සුඛයක් නැහනේ. තේන්න පුළුවන් වැඩිම දේ තමයි සුභේ. ඒකවත් නැහැ මලමුත්‍රා අසුචි ගොඩක්. නමුත් අපි ඒකට කියනවා සුඛයි. ඒක හරියට මේ මිනිස්සෙක් දිහා ඇඟිලි දික් කළා කියනවා මෙයා හරි සුඛයි කියලා. අන්න ඒ වගේ එකක්. ඉතින් ඕක තමයි ওই රූපකායේ අදිවචනිය කියන්නේ. රූපේ නැති දෙයක් අපි රූපේට පවත්වනවා. රූපයක කෙනෙකුට කියන්න පුළුවන් මේ රූපේ ලස්සනයි නේද, තීන්ත ගාලා තියෙනවා ලස්සනයි ආදි වශයෙන් එහෙම කියන්න පුළුවන්. නමුත් ඒක සුඛයි කියන්න බෑනේ. එතකොට රූපකායි ආදි වචනිය කියන එක ওই විදිහට ඇතුළලා තියෙනවා. එතකොට ඔන්න ඔයගෙම අපි දැන් බැලුවනේ අර ඒරියා 6 වල, ආන්න එතන ඒ සංස්කාර ඒරියා 6 වල එතන කොහොමද ධර්මයේ ගලන්නේ කියන එක අපි ආපහු බලන්න ඕනේ. ඉතින් ඒක බලන්න නම් මට යන්න එනවා අර ඉස්සෙල්ලා ඒ පික්චර් එකටම 10 ස්ලයිඩ් එකට. එතකොට මෙතන අපි කිව්වා මේ ලයින් 6 වල අර උද්දච්ච ඒ අගය මිච්ඡා දිට්ඨික මගින් ඇති වෙච්ච අගය මෙතනින් එනවා කියලා. ඉතින් මේක නිසා ඒ කාමරාග අනුසය ඉතින් සංඥාවට එහෙම සුඛයි කියලා ඉතින් එයා පෙන්නනමක් තියෙනවානේ නේද? ඒක නිසා ධර්මයේ ගලනවා කියන එක තියෙනවා. අනිත් එක තමයි අර අවිද්‍යාව ආශ්‍රය ඉඳන් කාමාශ්‍රයට යනවා. අවිද්‍යාව ආශ්‍රය ඉඳන් කාමාශ්‍රයට ගිහිල්ලා ඉතින් රාගසල්ලෙන් රූප එහෙම ස්පර්ශ කරනවා. ඒ විදිහටත් ඒ ධාරාව ගැලීම තියෙන එක තියෙනවා. අනිත් එක තමයි මේ අටවෙනි කාරණේ. මේ ඔක්කොගෙම එකහුව වෙලා මෙයා ගලනවා. ඉතින් පළක් වෙලාවට හතේ තියෙන එක අගේ අඩු වුණත් පහ හයෙන් කෙරෙනවා. හය අගේ අඩු වුණත් හතෙන් හරි කෙරෙනවා. හතයි පහයි දෙක එකහුව වෙලා හරි මේක ගලනවා කියන එක තියෙනවා. එතකොට දැන් ওই විදිහට අපිට පේනවා මේ ධාරාව ගැලීම කියන එක සිද්ධ වෙනවා. දැන් බලන්න මෙතන අපිට තව දෙයක් පේනවා. දැන් ඔය මෙතනින් ආවනම් ඒ භයාගති ගමන දක්වා ආවනම් ඉතින් මෙතෙන්ට ආවට පස්සේ අපේ තියෙන්නේ අර දිට්ටි අනුසේ රේඛාව නේද? මේ රේඛාව දිගේ නියන්නේ භයාගතිට ආවනම් එහෙම. ඒ කියන්නේ රූපේ පැත්තරම තමයි තාමත් දුවන්නේ නේද? එතකොට දැන් මෙතන අපිට පේනවා මේ පාරේ නේද තියෙන්නේ අර දිට්ටි සල්ලේ එහෙම. දැන් ඒකට අපිට පේනවා ඔය අවිද්‍යා ආශ්‍රයෙන් දැන් දිට්ටි ආශ්‍රයට ආවනම් එහෙමනම් දිට්ටි සල්ලේට ගියා ගිහිල්ලා සංඥාවල්ලාගෙන කරකවනවා. එතකොට දැන් අපි රවුම් 8ක් නම් ගිහිල්ලා තියෙන්නේ. රවුම් 8න් පස්සේ මොකද වෙන්නේ? අපි දන්නවා 5-3 කියන්නේ සංඥාව රෝගේ. සංඥාවයි සංඥාව නිසා මම පවතිනවා කියන දිට්ටිය බිඳලා තියෙන්නේ. ඒ රවුම් 5. රවුම් 8ක් වෙනකොට මොකද වෙන්නේ? තීන මිද්දේ. ඒ කියන්නේ ව්‍යාධියේ. ඒ කියන්නේ රෝගී බව, සංඥාව රෝගී. දැන් එහෙමනම් අපිට පේනවා 8 රවුමෙන් පස්සේ අපි නිකන් නෙමෙයි කැමති වෙලා තියෙන්නේ. ඒ සංඥාවේ ව්‍යාධි ධර්මයටත් කැමති වෙලා තියෙනවා. සංඥාවේ ජරාවට විතරක් නෙමෙයි ව්‍යාධියටත්. පේනවාද අපි කරකවන්න කරකවන්න මොකද වුනේ? අපි මුලින්ම ජරාවෙච්ච රූපයකට කැමති වුණා. කාමච්ඡන්ද කතාවත් එක්ක. ඊට පස්සේ අපිට පෙනුණා ඒරියා 4 එකේ ගත්තාම අපි වේදනාවේ ජරාවටත් කැමති වුණා. දැන් ඩබල් මෝඩය. දැන් මේ වෙනකොට ට්‍රිපල් මෝඩය. ඒටත් වඩා කියන්න පුළුවන් නේ. ඒ කියන්නේ සංඥාවේ ජරාවටත් කැමති වුණා. සංඥාවේ ව්‍යාධියටත් අපි කැමති වෙලා තියෙනවා. අන්න ඒ தත්ත්වයට තමන්ගේ මනසපත් වෙලා තියෙනවා. ඒක තමයි මේ මෙතන පෙන්වා දීලා තියෙන 11 ස්ලයිඩ් එකේ. එතකොට මේක අපි එහෙනම් 12 ස්ලයිඩ් එකට යමු. දැන් මෙතන මේ අපිට දැන් එහෙනම් මෙහෙම කතාවක් පේනවා. අපි දන්නවා අවිද්‍යාශ්‍රෝ නිකන් ඇති වුණේ නේ. ඒකට ඉස්සෙල්ල අපිට කාමාශ්‍රෝහෙම් තිබුණා අර 4 නේද? සුඛේ පරාමාසෙල. රවුම් 5ක් ගියායින් පස්සේ අපිට භව ආශ්‍රවේ. එතකොට ඊට ඒ කියන්නේ අත්තා කියලා අරගෙන රවුම් 8ක් වුණාම දිට්ඨි ආශ්‍රව. රවුම් 10ක් වුණාම දැන් අවිද්‍යා ආශ්‍රව කියන එක වෙලා තියෙනවා. දැන් ඉතින් රෝධය කැරගෙන ධාරාව ගලනවා කියන එක තියෙනවා. ඉතින් කැරකින්නා වූ රෝධය තණ්හාව ලෙස දැකිය යුතුයි කියලා ආතන් වහන්සේ පෙන්නනවා. එතකොට අවිද්‍යාශ්‍රව වීම කාමාශ්‍රවලින් සිදු උඩක්. නිකම් අවිද්‍යාශ්‍රවයක් වුණෙත් නෑ. දැන් අවිද්‍යාශ්‍රව නිසා මොකද වෙන්නේ? දැකපු ගමන් සුබයි. ඕන ජරා ගොඩක්, මලමුත්‍රා ගොඩක් ඒක පාටුම් සුබයි කියලා ගන්නවා. ඒ තරම් අපි කරප්ට් වෙලා පුරුදු වෙලා තියෙන්නේ නේද? ඉතින් ඒකනේ මම කියන්නේ අර පළක් වෙලාවට ඒ මිනිස්සු කියනවා මේ මයි පරිප්පුවක පොඩ්ඩක් නරක් වෙන්න යනවා, මේක නම් ගන්න හොඳ නැහැ කියලා. තව එක්කෙනෙක් ඉඳන් කරා මෙහෙ කෙනක් දෙන්නකෝක මං ඕන ජරාවක් ගන්නවා කියලා නේද? ආන්න ඒ වගේ තමයි අපිත්. අර අවිද්‍යාශ්‍රෝ ඒ විදිහට ඇති වෙලා ඕන ජරාවක් ගන්නවා. ඒකනේ අර මං කිව්වේ ඩබල් ජරාව වුණා, ඩබල් මෝඩයා වුණා, ඊළඟට ට්‍රිපල් මෝඩයා නෙමෙයි ඊටත් වඩා වැඩි මෝඩයෙක් කියලා ඕනම එකක් ගන්න විදිහට එක පුරුදු වෙලා තියෙනවා. ඉතින් කැරකෙන්නා වූ රෝධය ගලන්නා වූ ධාරාව පැවැත්වීම ඒ කාමාශ්‍රව සහ අනිකුත් ආශ්‍රව වලින් සිද්ධ වෙනවා කියන එක පේනවා. ඉති මේක තේරුම් ගන්න දැන් ඔගොල්ලෝ හිතන්න බලන්න ওই බයිසිකල් එකක රිම් එකක් තියෙනවනේ ඒකේ ඒකට ස්පෝක්ස් වලින් මැද්දෙ හබ් එකක් හයි කරලා තියෙනවා ඉතින් පෙලක් වෙලාවට ඕගොල්ලෝ දන්නවා ওই ස්පෝක්ස් එහෙම බුරුල් වෙනවා බුරුල් වෙලා මේකේ පොඩි ප්ලේ එකක් තියෙනවා ඒ කියන්නේ මේ මැද්දෙ කෑල්ල පොඩ්ඩක් අරකට වඩා ඉස්සරහට අඩුවෙන් ආගේ කරකවන්න ඒ වගේ එකක්ත් තියෙනවා එහෙමත් නැත්නම් හිතන්නකෝ තටාකයක් තියෙනවා මෙතන ඇඳලා තියෙන්නේ මේ බයිසිකල් රිම් එක ගේන්න ගන්නත් පුළුවන් තටාකය කියලා ගන්නත් පුළුවන් ඒ රවුමට තියෙන තටාකයේ මැද්දෙන් පාත්‍රයක් වාගේ එකක් තියෙනවා එතකොට දැන් මේ මේ බයිසිකල් රෝදේවත් කතාව වගේ ගත්තොත් නම් ඉතින් හිතන්නකො කවුරු හරි කෙනෙක් මේ කේස් එක ඇතුලින් වතුර දානවා අර ටයර් එකයි කේස් එකයි අතරට හෝස් එකකින් විදිනවා මොකද වෙන්නේ අර කේස් එක දිගේ මේකේ වතුර යනවනේ යනකොට ගිහිල්ලා මේක යටහරින් වතුර එළියට විසිනකොට මේ ටයර් එකත් මේක පුෂ් වෙනවා නේද ඒ කියන්නේ මොකද්ද අපි අවිද්‍යාශ්‍රයෙන් ඉඳන් කාමාශ්‍රයට යනවා කියන එකයි මේ උඩින් මේ අපේ ඒ ලෝභ ධර්මයන්ගෙන් ඉතින් මේ පැත්තට අදිනවා කියන එක තියෙනවා එහෙමත් නැත්නම් ඕගොල්ලෝ ඉතින් අර වත්තුපු සූත්‍රයේ බලපු විදිහට මිච්ඡාදිත්තික සංඥාව නිසා විඥානීය පැවැත්මට කැමැත්තේ ඉතින් මෙතන මේ චේතනාවට යන්නා වූ දේවලුත් තියෙනවා ඒ විදිහට ඒ ආකාරයටත් බලන්න පුළුවන් ඉතින් මෙතනින් හරියට නිකන් මේ දාලා මේ පැත්තට ඉඳන් සත්‍යයට අදිනවා වාගේ එතකොට මේක හොදට කරකවීම කියන එක තියෙනවා එතකොට දැන් එහෙමනම් අපිට පේනවා අපි ටිකකට ඉස්සෙල්ලා දැක්ක මේ කාමාශ්‍රය භවශ්‍රය අතර සම්බන්ධතාවයක් නැහැ ඒක වෙනම තිබුණේ දැන් එහෙනම් පේනවද ඒක තමයි හිතන්න මේ මැද්දේ තියෙන පාත්‍රේ පරාමාස කාය ග්‍රන්ථිය කියලා හිතන්නකො නේද එතකොට මෙතන අපිට පේනවා අර මේ පාත්‍රේ කැරගෙනකොට මේ ඒක නිසා මේ දැන් බලන්න කෝට්ටක් දාලා කවුරු හරි කරකවනවා මේක මේ තටාකේ රවුමට කරකවනවා කැරකෙව්වහම ඒ වතුර රවුමට යන හින්දා පාත්‍රේ කැරකෙනවා ඒ කෝට්ට දාලා කරකවනවා කියන්නේ හිතන්නකෝ අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රය නිකන් ඉඳ බැරි ගමට ඔහේ කරකෝ කරකෝ ඉන්නවා ඒ වගේ වැඩනේ කරන්නේ නේද අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට කාමාශ්‍රය ඉඳන් අවිද්‍යාශ්‍රයට ඒ ගමන කියන එක තියෙනවා එතකොට ඒක කරගෙන එක නැවැත්තුවා වුණත් මේකේ මැද්දේ තියෙනා වූ පාත්‍රය දැන් කරකිනවනේ. එතකොට ඒක කරකිනකොට මොකද වෙන්නේ? දැන් මේකේ මගින් දැන් මේ වතුර පාරේ ස්පීඩ් එක අඩුයි මේ පාත්‍රයේ ස්පීඩ් එක වැඩි. එහෙමනම් පාත්‍රෙන් එක්කව කරනවා අර කරකින වතුරට තව සපෝට් එකක් දෙනවා. ඒ කියන්නේ මොකද්ද? භවආශ්‍රය මාසකින් අවිද්‍යාශ්‍රයට එකතු කරනවා. එකතු කළාම ආපහු කරකීම කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ භවආශ්‍රය නිසා ඇති වුණු සංඥා කොටස් අවිද්‍යාශ්‍රයට එකතු කරනවා. ඉතින් මගේ භවය පවතිනවා නම් ඉතින් අන්න නිත්‍යයි. ඒ වගේ කතාවල් තියෙනවානේ. අත්තා ඒක නිසා ඇති වෙන්නේ නේද? ඉතින් ආශ්‍රව නැත්තම් මේ ධාරාව ගලන්නේ නැහැ. දැන් අපි පෙන්නවා මේ ආශ්‍රවයි රවුණුයි අතර සම්බන්ධතාවය. ඉතින් එන්නෙන් අපි මෝඩයා වෙන හැටිත් පෙන්නවා. ඒ වට අනුසය සම්බන්ධයකුත් පෙන්නවා. පෙන්නලා ඉතින් මේක පෙන්වන්නේ මොකද්ද මේ ආශ්‍රව නැත්තම් මේ ධාරාව ගලන්නේ නැහැ කියන එක. ඉතින් දැන් අපි කිව්වා සාකච්ඡා කළා මේ දෙවෙනි වර අපි අර වේදනාවේ ජරාවට කැමති වුණා. ඩබල් මෝඩයා වුණා කිව්වේ. දැන් ඊළඟට තුන්වෙනි පාර වෙනකොට අපි දන්නවා මේ 4 4 5 3 4 2 ඔක්කොම ඒවා සිද්ධ වෙලා නේ. ඒ වේදනා ජරා සංඥා ජරා නේද? ඔක්කොම වෙලා අන්තිමට ගත්තාම එහෙමනම් අපි මේ මුළු දුක්ඛයටම තමයි කැමති වෙලා තියෙන්නේ. සංස්කාර අත්තා කියලා ගන්න අවස්ථාව. ඉතින් මේකට විසඳුමකුත් තියෙන්න එපාය. එහෙම විසඳුමක් තියෙනවා. ওই සාපුගම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ මේ ආනන්ද හාමුදුරුව දේශනා කරන්නේ ඒ පාරිශුද්ධ ප්‍රදානියංගයන් හතරක් තියෙනවා කියලා. ඒ පාරිශුද්ධ ප්‍රදානියංගයේ හතර තමයි සීල පාරිශුද්ධ ප්‍රදානියංගේ ඊළඟට චිත්ත පාරිශුද්ධ ප්‍රදානියංගේ දිට්ඨි පාරිශුද්ධ ප්‍රදානියංගේ විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියංගේ කියලා ප්‍රදානියංගයන් හතරක් තියෙනවා. ඕක පැහැදිලි කරනවා නම් ඔය දැන් උගලන්ට පේනවා මෙතන මේ දිට්ඨි අනුසය නේද? බයාගේ තියෙන දිට්ඨි අනුසයට රේඛාවක් තියෙනවා. මේ බයාගේ තියෙන වේදනාවට දිට්ඨි අනුසය කියලා රේඛාවක් තියෙනවා. ඊට පස්සේ මේ වේදනාවේ ඉඳන් උඩ චේතනාවට තවත් රේඛාවක් ඒක ඇඳලා නැහැ. ඕගොල්ලෝ දන්නවා එහෙම රේඛාවක් තියෙනවා. ඊළඟට ආපහු චේතනාවේ ඉඳන් අපිට එනවා මේ ඉදං සච්ඡාවි නිවේස කාය ග්‍රන්ථයේ කියන එකට රේඛාවක් එනවා. ඉදං සච්ඡාවි නිවේස කාය ග්‍රන්ථයෙන් බයගතියට තව රේඛාවක් තියෙනවා. මේක හරියට නිකන් අලුව කෑල්ල වගේ, ඩයමන්ඩ් එක වගේ, මේ පරාමාංශය මැදි කරගෙන වටේට විඥාන ධාරාව ගලවන් ගලාගෙන යන්න තියෙන පාත්‍රය. එතකොට සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියලා කියන්නේ මෙතන මේ ඉදං සච්චේ ඉඳන් බයගතියට, මෙතන මේ සංස්කාර තියෙන්නේ. එතකොට පානාති පාත එපා, අදත්තා දාන එපා, අන්න සීලය. එතකොට එහෙනම් ඔයගලන්ට පේනවා මේ 5යි 8යි සම්බන්ධ වෙලා මේ තියෙන්නව මේ රේඛාවේ. ඒකේ ධාරාව ගලන එක එන්න ඒකේ නවත්ත ගත්තා සීල පාරිශුද්ධය. ඊළඟට අපිට ආපහු තියෙනවා මේ වේදනාවේ ඉඳන් චේතනාව දක්වා යන්නව රේඛාව. එතකොට මේක පැරලල් නේද? එකක් පල්ලෙහාට යනවා, අනිත් එක උඩට යනවා. දැන් චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ භාවිතා කළා මේ වේදනාවේ ඉඳන් චේතනාවට යන එක අයින් කරනවා. අර අපි කිව්වේ අර මේ විවේක දස්සී පස්සේසු කිව්වේ ස්පර්ශයෙන් විවේකේ, අර දෙකක් එක්කව කරන්න බෑයි කියලා දන්න මනුස්සයා එහෙමනම් ඉතින් ඒ පුද්ගලයා ওই දෙක එක්කව කරන්න යන්නේ ජරාවයි කියලා දැක්කනම් ඉතින් අන්න විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේක ධම් ප්‍රීතිසුඛං ප්‍රතම ධානාං උපසම්පච්ච විහෙරති කියලා ධානයන්ට යනවා. දැන් පේනවා දැන් එහෙනම් මේ ෆෝස් එකක් ගමන් කරන වටේට ගමන් කරන එකේ පල්ලෙහාට යන එක සීලයෙන් නැමත්වා, උඩට යන එක චිත්තයෙන් නැමත්වා. ඊට පස්සේ දැන් මේ චේතනාවේ ඉඳන් ඉදං සච්චේට යන්නව රේඛාව තිනවනේ. ආන්නේ ඒක නවත්තනවා දික්ටි පාරිසුද්ධ ප්‍රදානියන්ගේ. දික්ටියේ තියෙන්නේ මගේ කියලා ගන්න එකනේ. දැන් එයා කියන්නේ මගේ නෙමෙයි කියලානේ. අසූචි පටවේ මගේ නෙමෙයි කියන්නේ අන්න ඒ වගේ මගේ නෙමෙයි. එහෙනම් ඒකෙන් කැපෙනවා ඒක. දැන් විමුක්ති පාරිසුද්ධ ප්‍රදානියන්ගෙන් කරන්නේ මොකද්ද? මේ තුන් ධර්මයන්ගෙන් අපි යමක් නැවතුවද ඒ නවත්තුව ඒක පවත්වාගෙන ඉන්නවා. ඒ කියන්නේ යා හොල්ලන්න යන්න දෙන්නේ නැහැ. අර තුන නවත්තාගෙන ඉන්නවා. අන්න එහෙම ගලා නම් මේ විඥාන ධාරාව ගලන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? අර කෝට්ට දාලා කරකවනව වරෝ මේව ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් කෝට්ට දාලා කරකවන්නේ නැත්තම් මේ හබ් එක කවදාහරි ඉතින් නතර වෙනවනේ. හබ් එකට නිකන් දුවන්න පුළුවන් කමක් නැහැ. නී පාත්‍රේ නිකන් කරකෙන්නේ නැහැ. අරක කරකෝපු හින්දා තමයි මේක සිද්ධ වෙන්නේ. කවදාහරි ඒක නතර වෙනවා කියන එක තියෙනවා. ඉතින් ඕක තමයි ඔය සාපෝගම සූත්‍රයේ පෙන්නන්නේ. ඉතින් අපි ওই ආකාසඤ්ඤායතනයක් හරි දෙනෙක්, ඒ කියන්නේ මේ මේක තමයි මේ මේක මැද්දේ පාත්‍රේ පරාමාසය නම් මේක වටේට මෙහෙම ධාරාව යන එක තමයි මේ නැමැත්තේ ඩයමන්ඩ් හතරේ නේද? මේ උඩ චේතනාව ගත්තනම් පල්ලෙහ බයගතිය, දකුණු පැත්ත ඉදන් සච්චේ, වම් පැත්ත වේදනාව කියලා ගන්න පුළුවන්. අන්න ඒක වටේට තමයි නැමැත්තුව. නැමැත්තුවා නම් ඉතින් හරි. ඉතින් ආකාසඤ්ඤායතයට හරි අපි කැමති වෙනවා නම් එහෙමනම් ඉතින් අපි මරණයට කැමති වෙන්න ඕන. අයි ඒක ඉපදිලා ඇති මැරෙනවා කියන එක තියෙනවා නේ. එතකොට ඒ කියන්නේ ධානයකටවත් කැමති නොවෙන්න ඕන. එතකොට දැන් ඕගොල්ලන්ගේ මේ පළවෙනි භාවනාව මේකේ ලකුණු කරලා තියෙනවා. මේ මොකද්ද අපි කිව්වේ මුලින්ම මේ පස්වෙනි ස්ලයිඩ් එක හොඳට පොඩ්ඩක් බලන්න ඕනේ. පස්වෙනි ස්ලයිඩ් එකේ මේ 4-2 මරණය අපි කිව්වනේ කොහොමද ඒක බලන්නේ කියලා නේද? 4-3 ව්‍යාධි ධර්මයට ආව මගේ ස්ටයා කේස් එක කැඩිලා නම් තියෙන්නේ මං කියනවා එකක් හදනවා කියලා. එතකොට මම හොඳ එකක් හදනවා, රත්තරන් වලින් හරි හදනවා කියලා. එහෙනම් මං අන්න ජාතිය. එහෙනම් ඊට ඉස්සෙල්ලා මම මැරලා තියෙනවා. එහෙනම් අර බෙල් ෂේප් කර්ව් එකේ බලන්න. එහෙනම් 4-2. එතකොට විඥානී මරණය ඉතින් අපි අරන් තියෙන හැබැයි නිත්‍යභාවය කියලා. ඒක පොඩ්ඩක් මනසට මෙනෙහි කරලා බලන්න. ඊළඟට 5-3 සංඥාවේ ජරාවර. තමන්ගේ පැත්තට එනකොට සුඛ නම් හොඳයි නම් ඉතින් අනිත් පැත්තට යනකොට ඉතින් තවන්ට පේනවා ප්‍රියදේ වෙන් වුණා. එහෙම වෙලා තමයි මේ සංඥාවේ ජරාව කියන එක තියෙන්නේ. ඒ දෙක බලලා ඉවරලා ඊට පස්සේ අපි එනවා අර ලකුණු කරලා තියෙනවා 9 ස්ලයිඩ් එකේ නේද? එතකොට මෙතන පෙන්නනවා අපි මේ කාමච්ඡන්දය කියන්නේ ඒ කබලින්කාර ආහාර ගිද්දරූප රේඛාව දික් කරාම අපි එන්නේ ජරාව. එතකොට මම එහෙනම් ජරාවට කැමති වෙලා තියෙන්නේ. ඉතින් දැන් කල්පනා කරලා බලනවා ඇයි මම මේ ජරාවට කැමති වුනේ? මලමුත්‍රා අසූචි ගොඩකට මම කැමති වෙලා තියෙන්නේ මොකද? එතකොට පළවෙනි විරිය අපි ගන්නෙ මේක ජරාව වෙන රූපේ, ඒ කියන්නේ ස්පර්ශ නොවෙන්න. ඊළඟට ඕගලන්ට පේනවා මෙහෙම මම ගන්නෙ මේ අත්ත නිසා. එතකොට මේ සුඛය කියන එක පරාමාස වෙලා අත්ත දැන් ඇඟිල්ල දික් කළා එයා කියන ওই ජරාව ගන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ ඔයගලන්ට පේනවා මේ හතරේ තුන සිද්ධ වෙලා තියෙන්නේ. වේදනාව ජරාවටපත් වෙලා. ඉතින් දෙවෙනි පාර අපි ඩබල් මෝඩයා වුණා. වේදනාවේ ජරාවටත් කැමති වෙලා තියෙනවා. ඒතකොට මේ අත්තා කියන කතාව නිසා තමයි අර ජරාවන රූපය ගත්තේ. දැන් මේ වෙනකොට මං හිනම් වේදනාවේ ජරාවටත් කැමතිද? දැන් අපි දෙවෙනි පාර මෙතේ මේ අත්ත සංඥාව මගේ නොවෙන්න විරිය භාවිතා කරනවා. ඊළඟට දැන් ප්‍රශ්න කරනවා ඇයි මම මෙහෙම අත්ත කියලා ගන්නෙ? ඇයි මං ඩබල් මෝඩියෙක් වුණේ කියන එක නේද? අන්න එතෙන්දි පේනවා මේ විඥාන ධාරාව මෙතන ගලන විදිය බැලුවාම ඒ තමයි මේ කොහොමාර මේක පවතිනවා කියලා ඇවිල්ලා දැන් ඉතින් මේ සංස්කාර අත්තා 11 වෙනි රාමුවෙන් පස්සේ දෙන එක. එහෙනම් සංස්කාර අත්තා නිසා තමයි මේක මේ අත්තා කියලා ගන්නෙ ඒරියා 4 වල. එතකොට හැබැයි ඉතින් මේ සංස්කාර අත්තා කියලා මම ගන්නකොට මේ සංස්කාර අත්තා කියලා ගන්නකොට මං හතරේ හතර අරව මේව ඔක්කොම වෙලා නේද? ඒකට මම මහ දුක්ඛ ස්කන්ධයකටම කැමති වෙලා. ඉතින් අපි පෙන්වුවා අර 8 වෙනි රවුම වෙනකොට මේ විඥාන ධාරාව ගලන හැටි සාකච්ඡා කරපු වෙලාවේ අපි පෙන්වුවා මෙතෙන්දී මේ අපි සංඥාවේ ජරාවට විතරක් නෙමෙයි සංඥාවේ ව්‍යාධියටත් අපි කැමති වෙලා එන්නේ එන්නම මම මෝඩයා වුණා කියන එක තියෙනවා. කරකවන්න කරකවන්න මම මෝඩයා වෙනවා කියන එක නෙමෙයි පෙන්වන්නේ නේද? එතකොට එහෙනම් මේ සංස්කාර මගේ නොවෙන්න තමයි අපි තුන්වෙනි විරිය කියන එක අපි භාවිතා කළේ. එතකොට ඒ විරිය වල තුන හොඳට මේ මේ මේක තමයි භාවනාව. එතකොට මේක හොඳට ගන්න ඕනේ අර ස්ලයිඩ් 5 එකේ තියෙන කතාව බලලා. එතද අපි සබ්බාසව තුන්වෙනි ස්ලයිඩ් සෙට් එකට යමු. ඒකේ අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් ඔයගලන්ට පේනවා මෙතන මේ පිරමීඩ් එකක් තියෙනවා කියලා. එතකොට මේ පිරමීඩ් එකේ උඩ තියෙන ධාතු කියන එක. පල්ලෙයන් තියෙන අර බේස් එක ආශ්‍රව. අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව, ditthi ආශ්‍රව කියන එක. එතකොට මේකේ තියෙනවා මේ රතු පාටින් පොඩි ස්ලයිස් එකක් ලකුණු කරලා. ඒකේ දාලා තිනවා වේදනා, පරාමාස, භයගති කියලා. එතකොට බලන්න ඉතින් මේකේ සම්බන්ධතාවයකුත් පේනවා. සුඛයි කියන එකේ පසු සංඥාව තමයි කාමාශ්‍රය කියන්නේ. එතකොට තුන්වෙනි පාරේ අපි ගත්තොත් පරාමාස කායිකාන්තේ ditthi ආශ්‍රය. ඊළඟට ආපහු අපි භයාගතිය කියන එක ගත්තොත් අපිට පේනවා ඒ සංඥාවෙන් චේතනාවක් නැති වෙලා ඒකෙන් අත්තා කියලා අපි ගන්නවා. අත්තා කියන එකේ පසු සංඥාව තමයි අවිද්‍යා ආශ්‍රය. එතකොට දැන් අපි මේ රතු පාට තියෙන මේ ට්‍රයැංගල් එක අපි මේ කළු පාටින් තියෙන ට්‍රයැංගල් එක ඇතුලෙන් ලකුණු කරගත්තොත් මේක පොඩිනේ. එහෙනම් ඕගලන්ට පේනවා අර තටාකයයි පාත්‍රයයි කියන එක තමයි ඒ තියෙන්නේ. පාත්‍රය තමයි රතු පාට එක. එතකොට දැන් අපි දන්නවා ඒ කියන්නේ මේ වේදනාව එනවා මෙතන කාමාශ්‍රය ළඟට, පරාමාසික ආගන්තිය මෙතන දිට්ඨි ආශ්‍රය ළඟට එනවා, භයාගති ගමන මේ අවිද්‍යා ආශ්‍රය පැත්තට එනවා. දැන් අපි තටාකේ කෝට්ටක් දාලා කරකෝලා. ඊට පස්සේ අපි කරකෝන එක නවත්තනවා. කෝට්ට ගන්නවා අතකට. දැන් වතුර කැරකෙන නිසා පාත්‍රය කැරකෙන්න ගත්තනේ. හැබැයි දැන් ඉතින් පාත්‍රය අර මොමන්ටම් එක එහෙම වැඩි. දැන් මොකද වෙන්නේ? පාත්‍රය ටිකක් ඉක්මන් වෙනවා. එතකොට අන්න එහෙම ඉක්මන් වුණොත් ඉතින් මොකද වෙන්නේ? ඒකේ ෆාස්ට් වුණා නම් මේ භයාගතිය කියන එක ඉස්සරහට යනවා. එතකොට පිටිපස්සෙන් ඉන්නේ අවිද්‍යා ආශ්‍රව. එහෙමනම් ඕගලන්ට පේනවා භයාගති ශෝක කාමාශ්‍රෝ. ඒක තමයි මේ লীලා තියෙන්නේ. ඊළඟට ආපහු මෙතන තියෙනවා මේ වේදනාව ඉස්සරහට ගිහිල්ලා කාමාශ්‍රෝ පිටිපස්සේ තියෙන්නේ. එතකොට එහෙනම් අපිට තියෙනවා වේදනා තණ්හා ditthi ආශ්‍රෝ. ඒක තමයි මේ ඊළඟට লীලා තියෙන්නේ. ඊළඟට ආපහු ගත්තාම පරාමාසය ටිකක් ඉස්සරහට ගිහිල්ලා පරාමාස අභිනිවේෂ අවිද්‍යා ආශ්‍රෝ. ඒ කියන්නේ ඒක තමයි මේ අන්තිමට දීලා තියෙන්නේ. ඉතින් මේ 1 2 3 මේ කියන එක. ඉතින් මේක නේද අර ආනෙන්ජ සප්පාය සූත්‍රයේ තියෙනව කාරණා තුන. අර අපි දන්නවනේ අර මේ ඒ මෝහය නේද? දෝෂ පෙර මෝහය දෝෂ සහිතව ජීවත් වීම. අපි කිව්වේ පානාතිපාතිය කියලා. ඉතින් ඒක නේද මේ පෙන්වන්නේ? පෙර මෝහය කියවම අවිද්‍යා ආශ්‍රය ගන්න. ඒක පිටිපස්සෙන් තියෙන්නේ. එනම් පෙර මෝහය. එතකොට අර දෝෂ සහිතව ජීවත් වෙනවා. ඒකෙන් තමන් මේ පානාතිපාත කතාව. ඉතින් ඕක හරියට බලන්න පුළුවන්. අර මෝහජ පරිදාහය කිව්වේ අර ලොකුවට දාලා අදින්න එක. ආන්න ඒක තමයි මේ පළවෙනි එකට පෙන්නන්නේ. එහෙමත් නැත්නම් ඕගලන්ට හිතන්න පුළුවන් ඔය මේ මේක පෙති තුනක් වාගේ. දැන් මුහුදේ අර මේ බෝට්ටුව යන්න තියෙනවනේ අර ෆෑන් එකක් නේද? ඒක පෙති කරගෙනවනේ. ඒ පෙති තුන වාගේ තමයි මේ අපි මේ ධාරාව ගමන් කරවන්න තියෙන පෙති. එතකොට ඊළඟට ඔය දෙවිනි කාරණේ ඕගලන්ට ගන්න පුළුවන්. අර නිත්‍යයි කියලා ගන්න එකනේ මෙතන තියෙන්නේ. ඇයි නිත්‍යයි කියන්නේ? දිට්ඨි ආශ්‍රය කියලා කියන්නේ නිත්‍යයි කියන එකේ පසු සංඥාවනේ. එහෙමනම් අර කියන්නේ දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානේ. ඒක ඕක හරියට ගත්තාම මතකද අපි ටිකකට ඉස්සෙල්ලා බැලුවා අර මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවැත්ම කියලා. ඊට පස්සේ එතනින් අපි කිව්වා අර මේ ඉදන් සත්‍යයට යනවයි කියලා. සුබයි කියලා එක හැදෙන එක දෙකට කැඩුවේ ওই කෑලි දෙකනේ ওই පෙන්නන්නේ. ඒ කියන්නේ මෙතනින් අපි මේ පරාමාසයේ ඉඳන් මෙතන එනවා ජීවිත ඉන්ද්‍රිය හරි තීන මිද්‍ය හරි කියන්නකෝ. එතනට ඒක දක්වා ඉන්න එක තමයි මේ පළවෙනි එකේ තියෙන්නේ. පළවෙනි රවුමෙදීම මේක මේ සිද්ධ වෙනවා. අපි විවණ ප්‍රසන් මූමන්ට් එකේ සිද්ධ වෙන කතාව කියලා ආනිසප්පාය සූත්‍රයෙන්. ඊළඟට ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදන් සත්‍යයට යනවා කියන එක තමයි මේ මෙතන මේ දෙවෙනි කතාවෙන් කියන්නේ. අන්න අර පෙති දෙකක්. දැන් ඉතින් දැන් මේකේ පරාමාස අභිනිවේස අවිද්‍යාශ්‍රෝ කියන්නේ ඉතින් එයා තදකල්ල අල්ලනවා මේ පරාමාසේ මේක හොඳයි කියලා. අර දෙක කොන් දෙක යා කරලා ඉන්නවා වාගේ. එතකොට එහෙනම් සුබයි කියන කතාව තමන්ගේ හැදිලා තියෙනවා. ඒක ප්‍රසන් මූමන්ට් එකේ වෙන්නා වූ කාරණා තුනම හැටියට ඔබ බලන්න පුළුවන්. ආනන්ද සප්පාය සූත්‍රයේ භාවනාවත් එක්ක. එතකොට ඊළඟට දැන් එහෙමනම් අපි මේ ඒ තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. ඒ තුන්වෙනි ස්ලයිඩ් එකේදී අපි ඔය එක එක කාරණාව අරගෙන බලනවා. පළවෙනියෙන් බලනවා ඒ භයාගති ශෝක කාමාශ්‍රෝ කියන එක. එතකොට ඒක ලකුණු කරලා තියෙනවා මේකේ භයාගති ශෝක කාමාශ්‍රෝ. කාමාශ්‍රෝ කියලා කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාව. එතකොට මෙතන තියෙන්නේ මේ ජරාව නේද? ශෝකයෙන් හරහා පහතුන සංඥා ජරා කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ සංඥාවේ ජරා තුන ශෝකේ හරහා සිදුවිලා තියෙනවා. එහෙමනම් අපි මේ සුඛයි කියලා අරන් තියෙන්නේ මොකද්ද? සංඥාවේ ජරාව. සංඥාවේ ජරාවට තමයි අපි මෙතන මේ උඩ සුඛයි කියලා අරන් තියෙන්නේ. ඊළඟට ආපහු පෙන්වන්න පුළුවන් මේ සීලබ්බත උපාදානී කියන එක නිරූපණය කරලා පෙන්වන්න පුළුවන් වේදනා චේතනා පරාමාස කාය ග්‍රන්ථය. එතකොට ඒ දෙක මගින් නිරූපණය කරනවා එකයි දෙකයි. ඒ දෙක නිසා මේ තුන්වන රේඛාවේ යම්කිසි තුඩුදීමක් තියෙනවාද? ඒ කියන්නේ ඒ වේදනාව පරාමාසගත වීමකට තුඩුදීමක් තියෙනවාද? අන්න ඒක තමයි සීලබ්බත උපාදානීය වෙන්නේ. ඉතින් ඕක මේ වේදනාව අල්ලලා තමයි මේක සිද්ධ වෙන්නේ. ඔය නිකාමේ මානා කියලා කිව්වෙත් ඔය ලයින් 3 එකනේ නේද? එතකොට මේ පැත්තෙන් තියෙනවා ගොළු දන්නව බයාගති අර ඒ දිට්ටි අනුසේ රේඛාව. ඉතින් මෙතන ඒ වේදනාවන් මේ ඇති කරනවා. ඉතින් ඒ කාලල මේක සිද්ධ කරනවා. එතකොට ඒ වගේම ඕගලන්ට පේනවා මේ අත්තා කියන එකේ පසු සංඥා මෙතන භව ආශ්‍රය. එතකොට දැන් අපිට පේනවා මේ ශෝකේ හරහා පැමිණි සංඥාවේ ජරාව. අපි මෙතන මේ සුඛයි කියලා ගත්තේ ඒකනේ. ඉතින් සංඥාවේ ජරාව සුඛයි කියලා ගත්තා නම් ඉතින් දෝසාගති ගමන කියන එක පැහැදිලි වෙනවා. ඇයි ඉතින් ජරාවක් නෙමං අරන් තියෙන්නේ? හරියට ඕගොල්ලෝ ගෙදෙට්ට ගේනවා බඩුවක්. එහෙම නැත්නම් පාම්පිටි ටිකක් ගේනවා කියන්නකෝ. ගෙනාවට පස්සේ තමයි පේන්නේ ගුල්ලු ගහපු ගුල්ලෝ ඉන්න පාම්පිටි ටිකක් නේද? අන්න ඒ වගේ. ගේනකොට නම් ගේන්නේ මං හොඳ ආප්පයක් හදනවා ආදී වශයෙන් මොනවා හරි රොටියක් හදනවා මොකක් හරි කල්පනාවක් ඇතුව අන්තිමට තියෙන්නේ ගුල්ලු ගහලා. අන්න ඒ වගේ. ඉතින් එහෙනම් ද්වේෂයෙන් අගති ගමන යනවා කියන එක තමන්ට පැහැදිලි වෙනවා. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකට. ඒ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන ඊළඟ පෙත්ත වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝ. දිට්ඨි ආශ්‍රෝ කියලා කියන්නේ නිට්ටයයි කියන එකේ පසු සංඥාව. ඉත ඒක තමයි වෙන්නේ අනි වේදනා තණ්හා අනනිත්‍ය. ඒකේ පසු සංඥාව තමයි දිට්ටි ආශ්‍රය. එතකොට දැන් ඉතින් මෙතන මේ ලියලා තියෙනවා, ඒ කියන්නේ පහ තුන සංඥාවේ ජරාව එකින් සංස්කාරයන් නිත්‍යයි කියලා අරගෙන තියෙනවා. හතරේ හත ඉතින් ප්‍රියෙහි විප්‍රයෝගී හැම අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් නිත්‍යයි කියන ගත්තා වූ සංඥාව වෙනස් වෙලා තියෙනවා. එතකොට හැබැයි ඉතින් මේ සංස්කාරයන් නිත්‍යයි කියලා තමයි මේ පරාමාස ගත වීම කියන එක තියෙන්නේ. ඉතින් ඒකෙන් අපිට පේනවා මේ මමංකාරය කියන එක එහෙනම් මේ උඩ කොටසෙන් අපිට නිරූපණය කළා පේනවා. මෙන්න මේ විදිහටයි මමංකාරය කතාව. එතකොට අර මේ වේදනා තණ්හාව මෙතන මේ දිට්ඨි ආශ්‍රව කතාවේදී අර නිත්‍ය කතාව Tamanට තියෙනවා. ඉතින් එහෙමනම් දැන් මේවා නිත්‍යයි කියලා ගත්තාම එහෙනම් අපිට පේනවා මේ රහතන් වහන්සේ මේ පහ පහ අත්තා කියලා ඒ ලකුණු කරන එක බොහොම නිවැරදි කියලා නේද? එතකොට දැන් මේ ඒ කියන්නේ මේ කාමරාග අනුසී රේඛාවනි මේ පෙන්වන්නේ. ඉතින් ඒක මගෙන් මොකද්ද කරලා තියෙන්නේ? සීලබ්බත උපාදානේ ඒක තහවුරු කරලා තියෙනවා. ඇයි සීලබ්බත උපාදානේ මෙතන පෙන්වන්නේ මේ වේදනා තණ්හාත් එක්ක ඉන්නේ? ඒ චේතනාවට යන ඒ රේඛාව. මෙතනි මේ කාමරාග අනුසෙන් ඉතින් මේකම ඒ කියන්නේ අර ගුල්ලෝ ගැහුවා කියලා දන්නේ නැහැ. ඉතින් ඒකම ගණ්ඩේ කියලා ඒ වගේ කියන එකක් එයාගේ කරනවා. එතකොට මේ මමංකාර කතාවත් එක්ක. එතකොට ඊළඟට ඕගලන්ට පේනවා මේ 8 රවුමෙන් පස්සේ දිට්ඨි ආශ්‍රව, 10 රවුමෙන් පස්සේ අවිද්‍යා ආශ්‍රව, 11 රවුමෙන් පස්සේ සංස්කාර නිසා අත්තා වුණා කියලා. ඉතින් දැන් මමංකාරය කියන එක මේකේ හැදිලා තියෙනවා. ඊළඟට අපි 5 ස්ලයිඩ් එකට යමු. ඒ 5 ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා මේ ලයින් 6 එකේ කතාව නේද? ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත ඕක මිච්ඡාදිට්ඨිය මගින් ඇති වෙච්ච උද්දච්ච මානාගය තමයි මෙතනින් පැමිණෙන්නේ කියලා. දැන් ඉතින් මේක ආව නම් දැන් ඕගලන්ට තියෙන්නේ මොකද්ද? දැන් අපේ මමංකාර කතාව තියෙනවනේ. අර ක්ලෝස් වෙලා හැදුනේ. ඒ මමංකාර කතාවට මිච්ඡාදිට්ඨි අගය කියන එක එකතු වෙනවා. ඒ කියන්නේ ගුල්ලෝ ගහලා පාන් පිටි දෙක ගෙනාවත් මේක පවත් ගන්න පුළුවන්. ඕක පෙනෙරින් දාලා පෙරලා හරි මොන හරි කරලා කරනවනේ නේද? එතකොට ඉතින් මමින්කාරයට මිච්ඡාදිට්ඨි එක්කවලම මොකද ඇති වෙන්නේ? අහංකාරයේ කියන එක. එතකොට දැන් එහෙමනම් අහංකාරාත්තා කියන එක සම්පූර්ණ වෙනවා. දැන් අපිට මෙහෙම දෙයක්ත් පේනවා. දැන් ඉතින් ওই බයගති ඉඳන් ශෝකයට පැමිණි පාරක් විතරක් නෙමෙයි අපිට පේනවා මේ පරිදේව ශෝක පාරකුත් පේනවා. මේ පරිදේවේ ඉඳන් අපිට ඉන්නව පාරක් පරිදේවේ වියාදී ශෝකේ ජරා කියලා එන්නව පාරකුත් තියෙනවා. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මේ සංඥාවේ ජරාවනේ මෙතන තියෙන්නේ. සංඥාවේ දරාවට දැන් මේ 4-3 කියලා කියන්නේ. ඉතින් වේදනාවේ ජරාව. එතකොට එහෙමනම් මේ ව්‍යාධි ශෝක ජරා කිව්වනම් එහෙනම් වේදනාවේ ජරාවත් මේකට එකතු වෙනවා. දැන් සංඥාවේ ජරාවට තියෙනවා වේදනාවේ ජරාවත් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් සුඛයයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? දැන් අපේ සුඛය කියන එකේ අර්ථ දැක්වීමේ තියෙන්නේ මොකක්ද? අන්තිමට ගත්තාම මේ සංඥාවේ ජරාවයි වේදනාවේ ජරාවයි දෙකම. දැන් පේනවද ප්‍රශ්නේ ඉන්න ඉන්න වැඩි වෙන හැටි? අර දෙවිනි විරේදි එහෙම කිව්වේ ඉතින් ඒ ඩබල් මෝඩය වෙන අවස්ථාව. දැන් බැලුවාම එතන ඩබල් මෝඩය නෙමෙයි, එතන ට්‍රිපල් මෝඩයකුත් වෙලා තියෙනවා. ඇයි සංඥාවේ ජරාවත් අරන් තියෙනවනේ සුඛයි කියලා. එතකොට දැන් මෙතනින් ප්‍රශ්නේ මේක ඉවර වෙන්නේ නැහැ. තවත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මිච්ඡාදිට්ඨික අගයක් පැමිණෙනවා. ඒක කොහොමද එන්නේ? ඉතින් ලයින් 6 එක හරහා පැමිණිලා ලයින් 8 එකට එනවනේ. ඉතින් ලයින් 8 එකට ආව නම් බයාගති ඒකෙන් අපි දන්නවා ඉතින් මේ ව්‍යාධිය කියන එකට එනවා. ඒ ව්‍යාධිය ඉතින් ශෝක ජරා කියලා එනවා. එහෙමනම් ඒ කියන්නේ මිච්ඡාදිට්ඨියත් ඒකට එකතු වෙනවා. දැන් එහෙමනම් වේදනාවේ ජරා විතරක් නෙමෙයි සංඥාවේ ජරාවත් තියෙනවා. මිච්ඡා දිට්ඨියත් ඇවිල්ලා දැන් අපි සුඛයි කියන්නේ. පේනවද? පොඩි දෙයක් නෙමෙයි. ඉතින් ඇත්තනේ නම් අර කුකුල් පට්ටි දාගත්ත මනුස්සයා ඉතින් ඒ කතාවනේ කියන්නේ ආමුදුරු වණ කියනකොට එයාට පේන්නේ අටපිරිකරේනේ. නේද? මෙතන සුඛයි කියන එක. එතකොට දැන් එහෙමනම් සුඛ යන මතයට ඕක එකතු වෙලා තිනු මිච්ඡා දිට්ඨියගේ. ඉතින් අපිට පේනවා මේ ජීවත් වෙලා ඉන්න තරමට අපි කරප්ට් වෙනවා කියන එක Taman හොඳට පැහැදිලි. ඇතින් වේදනාව ජරා විතරක් නෙමෙයි, ඉතින් සංඥාව ජරාවයි, ඊළඟට මිච්ඡා දිට්ටි එකතු වෙලා තියෙනවා. ඉතින් අපේ තියෙන්නේ ඕක පවතිනවා කියන එකනේ. රුකුල් පට්ටි දාගත්ත මනුස්සයත් හිතන්නේ ඉතින් දැන් හරි හොඳට ඉන්නවා කියලා. හැබැයි ඉතින් ඉස්සර මනුස්සයා ටිකක් අඩුවෙන් එහෙම තමයි කැවුනේ. ඉතින් ඒකින් ද ඩයබටික් කරව මේවා, කොලෙස්ටරෝල් එහෙම නැහැ. දැන් ඉතින් කුකුල් මස් කරව මේවා කනවා ටිකක්. ඒ පාර හાર્ට් ඇටැක් කරව මේවා තියෙනවා නේද? පවතිනවා කියන කතාව එතන. ඊළඟට නෑ, මෙයාට පේනවා දැන් වෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට පැවතීමක් නැති වුණත් පවතිනවා කියන අදහස තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මේ මම හදපු දේ කැඩෙනවා නේද කියන එක දිට්ඨිය ඇති වෙනවා. ඕවා ඉතින් වෙන්න තමන්ට ඉතින් එක්ක නිකන් හાર્ට් එක පොඩ්ඩක් රිදිලා ගිහිල්ලා නේද? ගෑස් ගැස්ට්‍රයිටිස් හරි මොනවා හරි දෙලා. ඒ වගේ එහෙම නැත්නම් ඉතින් ડોක්ටර් කෙනෙක් චෙක් කළා ඔයාට කැන්සර් එකක් තියෙනවා වගේ කියලා වගේ කිව්වා නම් පොඩ්ඩක් චෙක් කළා ඒ ඇති නේද? අන්න එහෙම තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි ඔන්න පොඩ්ඩක් ගැසිලා යන්නේ. එතකොට ඒක ඉතින් කැඩෙනවා නම් ඉතින් ඒ දිට්ඨිය බිඳෙනවා, විශ්වාසය කැඩෙනවා. එතකොට විශ්වාසය කැඩෙනවා කියන්නේ ට්‍රස්ට් එක නැති වෙනවා කියන්නේ බොහොම ගැඹුරු දෙයක්. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට තියෙනවා නම් මේ ලෝකේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා, මේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා කියලා. අපි දන්නවා ඉතින් ප්‍රශ්නේ විසඳුම තියෙන්නේ මේ ධර්මයෙන් විතරයි. ඒ නමුත් සාමාන්‍ය මිනිස්සෙක් ඉතින් කල්පනා කරනවානේ විසඳුමක් තියෙනවා කියලා. අපි ගමු නිකන් උදාහරණයක්, මේ කම්පියුටර් එකක් ගැන කියන්න පුළුවන්. ඒ මුලින් මේ වැඩසටහන් වලට ගත්ත කම්පියුටර් එකක් ගන්නාම තව එක්කෙනෙක්ව ඊට වඩා හොඳ එකක් අරන් දෙන්නම්, කැඩෙන්නේ නැති එකක් කියලා. ඒ කියන්නේ එයා සල්ලි දෙන්නම් කියලා. ඉතින් ගිහිල්ලා හොයලා බලලා ඔක්කොම කළා. ඒක ගත්තා. ඒක ඒ කම්පියුටර් එක මාස මේ පහක් යනකොට ඒක කැඩිලාම ගියා. හදන්න බෑ කිව්වා. ඊපාර ඒගොල්ලෝ තව එකක් දුන්නා. ඒකේ ඔය HDMI පෝට් එක එහෙම මාස 3කින් විතර කැඩලා ගියා. එතකොට USB පෝට් එක ඒ විදිහට කැඩනවා. ඉතින් මේ දැන් එතකොට කෙනෙකුට පේනවා, දැන් ඉතින් හොයලා බලලා හොඳ මේකනේ මේ ගත්තේ නේද? එහෙමනම් මේ ලෝකේ දැන් සල්ලි දීලවත් එහෙම හොඳ එකක් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැයි කියන එක Tamanට එනවා. එතකොට එහෙම බැහැයි කියලා තේරෙනවා නම් අන්න දැන් එහෙනම් Tamanට අර distrust එකක් ඇති වෙනවා. ඒ පවතිනවා කියන එක, ඒක බිඳෙන අවිශ්වාසය කියන එක. ඉතින් ඕක තවත් විදිහකට කියනවා නම් ඔය මිනිස්සේ කසනීප වෙලා හොඳ වෙන්නේ නැහැ. ඉතින් දොස්තරලා එක එක බෙහෙත් දෙනවා එක එක ආකාරයකට. ඉතින් දැන් මෙයා ඇඳට වෙලා ඉන්නවා ඉතින් ඉවර තමයි කියලා. කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා කියනවා මෙන්න මේ ගුලිය බීලා බලන්න, මේක බිව්ව ගම වැඩේ හරි කියලා නේද? අර මිනිස්සට ඉතින් ෂුවර් එකක් නැහැ. ඉතින් මෙච්චර වෙද්දුන්ට බැරි වෙච්ච එක කොහොමද මේක කියලා. ඒත් ඉතින් අත දික් කරලා ඒ අපි ඒක ගන්නවා කියන එක තියෙනවා. මොකක් හරි එල්ලෙනවා. එතකොට දිට්ටිය විඳිනවා. නමුත් රූප ස්පර්ශ ක්‍රමී වේදනාවේ එල්ලෙනවා කියන එක තියෙනවා. දැන් අපි කිව්වා මිච්ඡා දිට්ඨියට ඒ මමංකාරයට මිච්ඡා දිට්ඨිය එක්ක අහුගලලා යහංකාරය. දැන් දිට්ටිය විඳිනවා නම් මොකද වෙන්නේ? ඒ මිච්ඡා දිට්ඨිය ධන මමංකාරයනේ, අහංකාරය උනේ අරක ගැඩිච්ච ගමන්. ඒවනම් ඉතින් අහංකාරය කියන එකට පහර වදිනවා. අහංකාරය තනි වෙනවා. අහංකාරය ඉවත් වෙනවා. ආහංකාර ඉවත් වුණාම මිච්ඡා දිට්ඨි තනි වෙනවා. එතකොට ඒ එකට ඉන්නේ නැහැ. ඉතින් දැන් ඉන්නේ තියෙන්නේ මමංකාරය විතරයි. දැන් එහෙනම් ඕගලන්ට පේනවා ඒ ස්පර්ශ වේදනා මමංකාරය. ඒකනේ අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ දැක්කේ නේද? ඉතින් තථාගතයන් වහන්සේ කිව්වා දැන් Tamanට අන්න පේනවා ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාමුදුරුව මොකද්ද කිව්වේ? බුදුහාමුදුරුව කිව්වේ චක්කුන් අනත්තා රූපං අනත්තා කියලා නේද? එතකොට ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නේ. මේක ඇහි රූපයක්, ඇහි ස්පර්ශයක් විතරයි. මේක ස්පර්ශ කරාට ඇති වැඩක් නැහැ. ඉතින් ස්පර්ශ කරාට වැඩක් නැහැ කියලා කියන්නේ ඉතින් ඕගලන්ට තේරෙන්න ඕනේ ස්පර්ශ කරොත් මොනවද හම්බ වෙන්නේ? සංඥා ජරා, වේදනා ජරා, මිච්ඡා දිට්ඨි. ඔච්චර තමයි. වෙන මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. එතකොට දිට්ඨියත් බිඳිනවා නම් ඉතින් අත්තත් බිඳිනවා. එහෙනම් ඉතින් ඇහි ස්පර්ශය විතරයි ඉතුරු වෙන්නේ. දැන් අපි පෙන්නවා ඒ කියන්නේ මිච්ඡා දිට්ඨියට يعني මමංකාරට මිච්ඡා දිට්ඨිය එක්ක අහුවලා තමයි අහංකාරය වෙන කතාව හැදුනේ. මේ දිට්ඨියට පාර වැදුනහම මමංකාරය විතරයි. මමංකාරය ඇතුළේ ගත්තාම මොකුත් නැහැ. අන්න අර සංඥා මේ ස්පර්ශ වීමක් විතරයි තියෙන්නේ කියන එක පේනවා. අර ලිහාගෙන යන්න ඕනේ අනිත් පැත්තට. අන්තිමට තමයි බුදුහාමුදුරුගේ මොකද්ද කියන එක තේරෙන්නේ. අනත්තා කියන එක. එතකොට එහෙමනම් අපි ඊළඟ සයිඩ් එකට යමු, හත්වෙනි සයිඩ් එකට. එතකොට මේකේ ඕගොල්ලෝ දන්නා වූ ගාතාවක් මේ පෙන්නන්නේ. මේ ඕගොල්ලෝ දන්නවා අර මේ නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡානි දානානි පරිග්‍රහානි ඉච්ඡා සන්තය න මමත්ති මන්ති ඒ රූපේ විභූතේන පුසන්ති පස්සා කියන ගාතාව නේ. එතකොට දැන් මේකේ අපිට පේනවා මේ පරිග්‍රහය නිසා තමයි ඒ මගේ කියලා එක බැඳීම කියන එක තියෙන්නේ. ඇස මගේ, කන මගේ කියලා මමත්ති මන්ති කියන එක. ඉතින් මෙතන මේ අත්තා කියන එක ලකුණු කරලා තියෙන්නේ නේද? එතකොට පරිග්‍රහයෙන් ඒ මමත්ති මන්ති. තණ්හාව නිසා පරිග්‍රහය කියන එක. වේදනාව නිසා තමයි තණ්හාව කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් මෙන්න මේ වේදනාව තුළ අර රූපේ ජරාවත්, ඒ වගේම මේ ජරාව නිසා ඇති වෙන සංඥාවේ ජරාවත්, පවතිනවා යන දිට්ඨිය බිඳීම නිසා ඇති වුණු අවිශ්වාසයක් තියෙනවා. ඔක්කොම එකට එක්කහ වෙලා තියෙනවා. මතකද ඒක? අර සංඥාවේ ජරාව විතරක් නෙමෙයි, වේදනාවේ ජරා, මිච්ඡා දිට්ඨි ඔක්කොම ආවයි කියලා කියන්නේ. එතකොට දැන් මෙතන ඔය ඕගොල්ලෝ අහලා ඇති නාමකායේ පටික සම්පස්සය කියන. නාමකාය කිව්වහම එතන තියෙන මේ වේදනා සංඥා, ඒ වගේ චෛතසිකනේ. ඉතින් ඌ වගේ කොහොමද පටිගයක් තියෙන්නේ? මොකද්ද මේ පටිගය කියන්නේ? ඒ කියන්නේ දිට්ඨිය බිඳිලා, බ්‍රෝකන් වියුස්, මේවා පවතින්නේ නැහැ. ඒ වේදනාවන්, ඒ වගේ දේවල් පවතින්නේ නැහැ කියන එක තියෙනවා. ඉතින් ඒක තමයි මේ නාමකායේ පටික සම්පස්සය කියලා කියන්නේ. එතකොට එදෙන මේ නාමකයි පටික සම්පස්සේ මෙන්න මේ රේඛාවෙන් ලකුණු කරනවා. ඔය නාම රූප ඉඳන් ඒ පරාමාසයට තියෙන කැලෙන් ලකුණු කරලා පෙන්නන්න පුළුවන්. ඒ වගේම ඔය රූපකයි අදිවචනේ ඔයගොල්ලෝ දන්නවා මේ දික්ටි අනුසයෙන් ඇඟිල්ල දික්කල තමයි සුඛයි කියලා කියන්නේ. ඒක ලකුණු කරලා පෙන්නනවා මේ ජාතියයි වේදනාවයි අර සංකප්ප කියන එක ලකුණු කරන්නේ රූපකයි අදිවචන සම්පස්සේ කියලා. ඉතින් සුඛ වශයෙන් කියනවා රූපේට නේද? එතකොට දැන් ඉතින් අපි දන්නවා මේ දකුණු ට්‍රයැංගල් නිසා වම් ට්‍රයැංගල් එක. ඉතින් වම් ට්‍රයැංගල් එකේ ඉතින් මේකේ මොකද කරන්නේ අපි? වේදනා, තණ්හා, පරිග්‍රහ. ඉතින් අත්තා ඔය මමත්ති මන්ති හදාගෙන ඕක කරකවනවා කියන එක තියෙනවා. එතකොට එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු, අටවෙනි ස්ලයිඩ් එකට. ඉතින් මේකට විසඳුමක් තියෙන්නත් එපා නේද? ඒ විසඳුම තමයි මේ පෙන්නන්නේ. අපි දන්නවා මේ සම්මා දිට්ඨිය තියෙනවා නම් මිච්ඡා දිට්ඨිය කියන එක පහ වෙනවා. එතකොට සම්මා දිට්ඨිය සම්මා සතිය කියන එක ඇති වෙනවා. එතකොට මේ සම්මා සතිය අපි දන්නවා මේ මුළු සතර සතිපට්ඨානෙම මේ 1යි 2යි 3යි කියන කාරණා තුනේ නිරූපණය කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් මතකයිනේ නේද? 3 ජරාවටපත් වෙනවා කියලා දැක්කනා. දැන් ඉතින් ඉස්සරහට ව්‍යාධියයි මරණයයි. මරණන් නිත්‍යභාවයක් කොයින්ද? එතකොට එහෙනම් අර මේ දෙවෙනි කාරණේ අපි කිව්වා අත්තා ඉඳන් නිත්‍යට දින එක කඩාගෙන වැටෙනවා. එහෙනම් අත්තා කියලා අරන් තියෙන මේ කබලින්කාර ආහාරයේ රූපේම තමයි කියන එක Tamanට පේනවා. ඉතින් ඕකනේ මේ සුබයි කියලා අරගෙන ඔය ඇවිල්ලා තියෙන්නේ නේද? එතකොට දැන් අපිට පේනවා එහෙමනම් ඉතින් හොඳ සතියක් තියෙනවා. ඒ කියන්නේ ජාති ඉඳන් ජරා වෙනවා නම් ඒ කියන්නේ නිකම්ම ජරාව නෙමෙයි දැන් කියන්නේ. රූපේ ජරා, වේදනා ජරා, පහතුණු සංඥා ජරා, හතහත සංස්කාර ජරා. මේ විදි ජරා ස්වභාවය තියෙනවා නම් ඒ සංස්කාරයෙන් විඥානීය පැවැත්මක් නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ නිත්‍යභාවයක් නෑ. මලකඩ ගාපු යකඩෑනියක් තමන්ට කල්පනා වෙන්න ඕනේ. ඒක ඒ හදන ලද භාණ්ඩයක් මොන ආකාරයකින් පෙනුණත් ඇතුලේ තියෙන දීර්ණ ස්වභාවය. අර පික්චර් ෆ්‍රේම් එකේ කතාව වගේ මේ මලකඩ ගාපු යකඩෑනි මේක දිරනවා අයර කවදාවත් හොඳ වෙන්නේ නැන්නේ. ඒක හරි වැඩේ කියන්නේ මලකඩ ගාපු යකඩෑනි හැටියට බලලා තමන්ගේ ශරීරය ගැන කල්පනා කළාම අන්න වැටෙනවා. කෙලින්ම තමන්ගේ ශරීරය කියලා බැලුවාම ඕක තේරෙන්නේ නැහැ. හරි වෙනසක් තියෙනවා. එතකොට මේ දිරන ස්වභාවය කියන එක තියෙනවා. ඉතින් එහෙමනම් දැන් අපිට තේරෙනවා ඒ සංස්කාරය නිසා විඥානීය පැවතීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය තෙමිච්චද සිමෙන්ති කොට ගුල්ල ගහපු ලී කෑලි නේද, වේය ගහපු ලී කෑලි ආදී වශයෙන් මලකඩ ගහපු යකඩ යන අරගෙන ඕගලන්ට ඉතින් ගයක් හැදුවට ඕක පවතින්නේ නැහැ නේද? ඉතින් අන්න එහෙම දන්නවනම් ඒ Tamanට උපේක්ෂා ඉන්ද්‍රිය ඇති වෙනවා. එහෙමනම් අර ලයින් 5 එකේ ඉදන් සච්චි ඉඳන් ගලන්නා වූ එක තියෙනවනේ පරිදේවයට. අන්න ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අපිට පේනවා, ඉතින් ඔතනින් ඔක නතර වෙන්නේ නැහනේ. අර මෝහේ ඉඳන් පරිදේවයට එන ලයින් 6 එකේ එන එක තියෙනවා නේද? ඉතින් දැන් අපි දන්නවා සංස්කාරවල නිත්‍යභාවයක් නැහැ. එතකොට එහෙමනම් අපිට ප්‍රඥාවක් ඇති වෙනවා. එතකොට මේ ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව තියෙනවනම් උද්දච්චේ නැහැ. එන ලයින් 6 එකේ ඉන්නේ අර මිච්ඡා දිට්ඨිය නැති නිසා ඇති වෙන උද්දච්ච මාන අගේනේ නේ. එතකොට එහෙනම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙතනිනුත් අවසන් වෙන්නේ නැහැ. තාම ලයින් 5 එක තියෙනවා. ඉතින් ඔක ඒ තණ්හාව නිසා එන්නා වූ කෑල්ල. මරහතන් වහන්සේගෙන් අහුව කොහොමද ඒකෙන් එන්නේ කියලා. රහතන් වහන්සේ පැවසුවාර පෙර කළා. ලයින් 5, ලයින් 6 භාවිතා කළා. පෙර මේක පැවතුවා කියලා එයාගේ හැඟීම තියෙනවා. කලින් හදපු ගේ පැවතුණා. මේකනේ කැඩලා ගියේ. මේකනේ කැඩෙන්න යන්නේ. කලින් එක හොඳට පැවතුණා කියලා. ඒ තමයි හිතන්නකෝ. ආකාස සංඥායතනෙක හිටපු ගයක් නේද? ඒක පැවතුණා කියන එක තියෙනවා. එතකොට ඉතින් නමුත් අපි දන්නවා මේක පවත්න්න නම් පුළුවන් කමක් ඇත්තේ නැහැ. ආස්වාද ඉන්ද්‍රිය නිසාවත් මේක සංඥා ආසඤ්ඤායතනේ ගියා වුණත් ඕක තියන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ නේ. එතකොට ඉතින් කරන්න බැහැයි කියන එක තමන් තේරුම් ගත්තා නම් ඉතින් ඒකට අර ඒ සංඥාව යරා කියන එක හොඳට ගැඹුරට අවබෝධ වෙලා තියෙන්න ඕනේ. ඒක අවබෝධ වෙලා තියෙනවා නම් ඉතින් නිවසඤ්ඤා ආසඤ්ඤායතන ලාභියත් මේ සංඥාවක් අරගෙන මේක හදන්නේ නේද? එතකොට ඒ අත්තා කියන කතාව නැති වෙලා යනවා. සංඥාව මගේ කියලා කතාව නිදී ඉතින් ආකින්චන්නායතන විමුක්තිය කියන එකට ඒක ඇති වෙනවා. එතකොට සතීන්ද්‍රිය මගින් මොකද්ද කරන්නේ? මේ ඒ කියන පොයින්ට් එක හදන්නේ නැහැ. බලන්න එයා හරි ප්‍රබලයි නේද? මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානේ හට ගැනීම. අර අභිජ්ජාවෙන් යන්නේ එකනේ. එයා ඒක හදන්න යන්නේ නැහැ. හදන්න බැරි නම් කොහොමද හදන්නේ? අවබෝධ කරගත්තා නම් හදන්නේ නැහැ. එතකොට ඊළඟට අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකට. ඒකේ පෙන්නනවා මේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ ජරාවන රූපය බව දන්නේ. එහෙනම් මාන වෙන්නේ නැහැ. කුකුල් පට්ටිය දාගන්න මනුස්සයවත් මාන වෙන්නේ නැහැ. තමන්ගේ රූපේ ජරා වෙනවායි මැරෙනවායි කියන කතාව ඒක තියෙනවනේ නේද? එතකොට සංඥා ජරා. ඒකින්ද මානයක් වෙන්නේ නැහැ. වේදනා ජරා. මාන වෙන්නේ නැහැ. සංස්කාර ජරා. මාන වෙන්නේ නැහැ. මාන වෙන්නේ නැත්තම් එයා අර B පොයින්ට් එක හදන්නේ නැහැ නේ. පොඩි කාලේ කාපු එක කියලා එයා ගේන්න යන්නේ නැහැ. අර 100 ගේන්න යන්නේ ඉතින් මාන වෙලා. අර අබයි සූදුරුයි කහයි දාලා හදන්න හදුවා නම් හරි කියලා ඉතින් මාන වෙලා නේ. එතකොට මෙයා දන්නව නම් මේක හදන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. ඒ B පොයින්ට් එක හදන්න යන්නේ නැහැ. බෙස්ට් එක ගේන්න යන්නේ නැහැ. එතකොට මේක කළ නොහැකි බව දන්නවා. එතකොට එහෙම මාන නොවෙනවා නම් ඒ මේ නිසා මේ දිට්ටි ආශ්‍රයත් ඒකට පැමිණෙන්නා වූ ධර්මියොත් බැහැලා යනවා. ඉතින් ඕගලන්ට පේනවා මෙතන මේ ආශ්‍රෝ තියෙන අර බේස් එකේ තියෙන එක ලකුණු කරලා තියෙනවා. කාමාශ්‍රෝ, දිට්ටි ආශ්‍රෝ, අවිද්‍යා ආශ්‍රෝ. ඒක පොඩ්ඩක් අනිත් පැත්තටයි ඇඳලා තියෙන්නේ. එතකොට මෙතන ලකුණු කරලා තියෙනවා සති ප්‍රඥා සමාධි කියන එක. ඉතින් ඕගලන්ට හිතෙනවා මේ සතියෙන් මේ දෙපැත්තම එහෙනම් කපන්න පුළුවන් නේ. කාමාශ්‍රෝ දිට්ඨි ආශ්‍රෝ නැහැ. එහෙම නෙමෙයි එයා කපන්නේ. ක්ලොක් වයිස් අපි මේක බැලුවොත් ඒ සතිය දක්වා එන්නා වූ ධර්මයෝයි කපන්නේ. දැන් සතිය දක්වා ක්ලොක් වයිස් එන ධර්මයෝ තමයි කාමාශ්‍රෝ කියන එක. එයා ඒක කපනවා. ඒ ප්‍රඥාවෙන් කපන්නේ ප්‍රඥාව දක්වා එන්නා වූ ධර්මයෝ ක්ලොක් වයිස්. ඒ කියන්නේ දිට්ඨි ආශ්‍රය කියන එක. අන්න ඒ විදිහටයි මේ ඩයග්‍රෑම් එක බලන්න ඕනේ. ඒ කියන්නේ මේ කැරගෙන එක ලොක් කරනවා. ඉන්ද්‍රිය තුන භාවිතා කළා නේද? එතකොට ඒ මාන නොවන්නේ පුන පුනා මිය යන විඥානිය සෑදී හැකිද? මෙය නොහැකිය. ඒක ලියපු නැති කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්නත් වටිනවා. ඒ රහතන් වහන්සේගේ වචනේ මාන නොවන්නේ පුන පුනා මිය යන විඥානිය සෑදී හැකිද? මේ නොහැකිය. මෙසේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද? එය සපයා දෙයි. මෙසේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද? එය සපයා දෙයි. මේ නිසා දිට්ටි ආශ්‍රව නොවේ. කුමක් නිසාද? චේතනා ගලවා දමා ඇත. චේතනාව ගලවලා. ඒ කියන්නේ සතියේ ප්‍රඥාව දෙන්න දෙකට එකහුව වෙලා. ඒ කියන්නේ චේතනාවන් කරන්න යන්නේ නැහැ. එතකොට ඊළඟට පෙන්වනවා මේ සමාධි ඉන්ද්‍රිය. සංස්කාර නිසා මානපාරේ පැමිණීම කියන එක වළක්වනවා. ඉතින් දැන් ඕගලන්ට එහෙනම් පේනවා මේ කතා කරන්නේ මොකද්ද කියන එක නේ. මේ කතා කරන්නේ අර සාපුගම සූත්‍රේ කතාවනේ. අර සංස්කාර මානපාර දන්නවනේ ලයින් 5 එකයි 8 එකයි එකට ජොයින් වෙලා එන්නව පාරනේ. ඉතින් ආයේ සංස්කාරයන් කියනියෝ ඒවා අයින් කරනවා. මේ සංස්කාර නිසා මානපාර යන්නේ නැහැ. ඉතින් මේ නිසා අවිද්‍යාසො නොවෙනවා. එතකොට මානිය අඩු නිසා සමාධිය තියෙනවා. ප්‍රාණඝාත වලින් වැළකෙනවා. ඒ වගේම සමාධි සාගත වෙච්ච ඒ චිත්ත සංස්කාර බව හොඳයි කියලා එයා කියන්නේ නැහැ. සමාධියවත් අල්ලගෙන ඉන්නේ නැහැ. ඒතකොට ඉතින් ඕගොල්ලෝ දන්නවා ඉතින් ඔය අලෝභ දෝ සමෝහ භාවනා කරපු අය නම් ඉතින් සමාධි ස්කන්ධය කියන්නේ මොකද්ද කියන එක නේද? ඒතකොට පෙර ගන්නා වූ දේ නිසා සිදුවන ක්‍රියාවලිය නවතා දමනවා. ඒ කියන්නේ භයාගති වේදනා කතාව නැති වෙනවා නේ. අන්න විමුති පාරිසුද්ධ ප්‍රදානියන්ගෙන් කරන කතාවට එයා එනවා. එතකොට ඊළඟට පෙන්වනවා මේ සති ඉන්ද්‍රිය මගින් ඒ ශ්‍රද්ධා සහ විරි ඉන්ද්‍රිය මගින් නවතන ලද යම්කිසි ධර්මයක් වේද ඒක නැවතීම පවත්වනවා. දැන් වාහනයක් නවත්තනවා කියන එක එකක්. නැවතුවට පස්සේ කෙනෙකුට හිතන්න පුළුවන් ස්ටාර්ට් කරලා යන්නේ කියලා. යන්නේ නැතුව නවත්තලා තියනවා කියන එකත් එකක්. මං කියන්නේ ඒකනේ දැන් දැන් කතා නොකර ඉන්න විරියක් තියෙන්න ඕනේ. සම්ප්‍රප්ලාව නොදා ඉන්න. ඊට පස්සේ තව කෙනෙක් දෙන්නේ කතා කරනවා දැක්කහම ඉතින් Tamanta තොට දාන්න හිතෙන්න පුළුවන් නේද? එතකොට ඒකටත් විරියක් තියෙන්න ඕනේ. නවත්තුපේක නවත්තලා තියාගන්න කියන එකට. ඊළඟට සද්දා ඉන්ද්‍රිය තථාගතයන් වහන්සේ පැවසුවා. ඉතින් මුසාවාද එපා. ඉහළම වෙච්ච සමාධි වලට තැලීම එපා. විරි ඉන්ද්‍රිය මගින් රූප ස්පර්ශය නවත්තනවා. ඉතින් මේ විදිහට සතිමත් වූයේ සියල්ල සම්පූර්ණයෙන් සර්ව ප්‍රකාරයෙන් දැන සමාධි සහගතව ඉන්නවා. ඉතින් මේක ඒ සම්මා සමාධියයි කියලා මේ සමාධිය සම්මා සමාධියයි කියලා වැටුණා. ඉතින් මෙතන මේ අර්ථය තියෙන්නේ අර සාපුගම සූත්‍රයත් එක්ක එක බලන්න. ඉතින් මෙතන කරන්න හදන්නේ අර ඒ ඉන්ද්‍රයන් ටික භාවිතා කරලා අර ඩයමන්ඩ් එක වටේට යන එක තියෙනවනේ. පරාමාසයේ මැද්දේ තියෙන වටේ ඩයමන්ඩ් එක නවත්තනවා. ඒක තමයි මේ පෙන්වන්නේ. ඉතින් කපන හැටි එකේ පෙන්වා දීලා තියෙනවා. එතකොට දැන් මෙතන මේ තුන්වෙනි භාවනාව සඳහා ඔය අටවෙනි ස්ලයිඩ් එකයි ඒ නවවෙනි ස්ලයිඩ් එකයි කියන එක ඕගලන්ට ගන්න පුළුවන්. ඒ වගේම මේ දෙවෙනි භාවනාව හැටියට ගන්න පුළුවන්. මේකේ තියෙනවානේ මේ 2 3 4. මේ කියන්නේ දෙවෙනි එකේදී පෙන්වන්නේ මෙතන මේ වෙන්නේ මොකද්ද කියලා අර පෙති තුනනේ පෙන්නුවේ. එතකොට මෙතන පෙන්වනවා මේ බය අගති ශෝක ඒ කාමාශ්‍රව වේදනා තණ්හා ditthi ආශ්‍රව මේක අර කැරගෙන හැටි ඒක බලලා අර ආනිජ සප්පාය සූත්‍රයේ සම්බන්ධතාවියත් එක්ක ඒ මේක නේද මේ තියෙන්නේ මේ සුබයි කියන එක මේ කඩලා මේක එකට ජොයින් කරන එකනේ මේ අන්තිම එකෙන් එහෙම කරන්නේ කියලා ඒක බලවා බලලා ඉවරලා ඉතින් අපන්ට පේනවා මේ අන්තිමට හතරවෙනි ස්ලයිඩ් එකේ මේ මමංකාරයක් කියන එක තමන් හදාගත්ත මේ නිත්‍ය කතාවක් කරලානේ මේ ක්ලෝස් කරලා තියෙන්නේ. පේනවද මේක සම්පූර්ණයෙන් ක්ලෝස් කළා. වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව මෙතන මේ නිත්‍ය කතාවෙන් මේ සංස්කාර නිත්‍යයි කියලා ක්ලෝස් කරා. දැන් ඉතින් මමංකාරය කියන එක ඇවිල්ලා තියෙනවා. එහෙම කරගෙන තමයි මේ අත්ත කතාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අර තවත් පස්සේ පින්නපු ධර්මයන් එක්ක අවබෝධයෙන් එක බැලුවා නම් ඉතින් මේක පේනවනේ මේක මොකක්වත් නැහැ කියන එක. ඇයිද අපි පෙන්වන්නේ පස්සදි පෙන්වන්නේ මිච්ඡා දිට්ඨිය කියන එකට. මේක මේ නොලෙජ් එක දුන්නේ මෙතන. පේනවද මේක පෙන්වන්නේ මේ මිච්ඡා දිට්ඨියට අපි ඒ කියන්නේ මමංකාරයට මිච්ඡා දිට්ඨි එක්කහුව කරලා අහංකාරය වුනේ. එතකොට ওই විදිහට පෙන්වන්නේ අන්තිමට මේක නිකම නෙමෙයි, මේ සංඥා ජරා, වේදනා ජරා, මිච්ඡා දිට්ඨි මේවා එකක්වත් පවතින්නේ නැහැ. අන්තිමට අර මිච්ඡා දිට්ඨි අයින් කරාම අහංකාරය අයින් වුණා, මමංකාරය විතරක් ඉතුරු වුණා. මමංකාරය ගුවා මේනම් මොකද්ද බැලුවාම නිකම් බොරුවක්. අර ඒක අනිත් පැත්තට ගලවගෙන ඉන්න ඕනේ. ගලවගෙන ආවන් පස්සේ අන්තිමට ඇහි ස්පර්ශයක් විතරයි. එතකොට ඒ ස්පර්ශ ගලුවොත් මොකද්ද හම්බ වෙන්නේ? වේදනා ජරා, සංඥා ජරා, ওই මිච්ඡා දිට්ඨි දක්වා ගමන් කරනවා. ඉන්න ඉන්න මෝඩයා වෙනවා කියන එකම තමයි සිද්ධ වෙන්නේ. වෙන මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ 2 3 4 ඒක බලනවා. අර අන්තිම ස්ලයිඩ් දෙක 8 9 බලනවා. එතකොට අපි භාවනා තුනම කිව්වා නේද? අර සබ්බාසෝ දෙකේ පළවෙනි භාවනාව අපි කිව්වනේ. එතකොට එහෙනම් අපි මේ සූත්‍ර දේශනාවට ගිහිල්ලා බලමු. ඊටු ටික ඒකේ පෙන්නනවා මහණෙනි, ඒ සංවරයෙන් ප්‍රහාණ කළ යුතු, ප්‍රහීණ කළ යුතු ආශ්‍රය කවර දෙයක්ද? මේ සස්නේ මහණතෙමි, නෝනින් සලකලා චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංගෘතව වෙසේද? මහණි, චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංගෘත නොවි වසන්නාහුට පීඩාකාරී වූ ඒ පරිදායෝ කෙනෙක් උපදී නම් චක්කු ඉන්ද්‍රිය සංග්‍රහ සංගෘතව කරන වසන ඒ පුද්ගලයාට ඒ පරිදාය වෙන්නේ නැහැයි කියලා. ඉතින් මේ විදිහට ඒ හැකනනාසී දිය ශරීරයේ මනසම විදිහට පෙන්නලා ඒ කියන මේ ආශ්‍රය ඒ සංවරයෙන් පහකළ යුතු දේවල් කියලා. ඉතින් ওই ආයතන භාවනාව එහෙම අපි ඉගෙන ගත්තානේ, ඒක නේද? ඊළඟට පෙන්නනෝ මහණින් පත්‍යාවේක්ෂයි ඥාණීන් පහකළ යුතු ආශ්‍රය කවරද? මහණි, මේ සස්නේ මහණතමි, නෝනින් සලකලා උදෙක් සීත නැති කිරීම පිස, උස්නේ නැති කිරීම පිස ඒ සිවුරු එහෙම පරිභෝග කරනවා කියලා. ඉතින් ඕකේ පෙන්නනවා මේ පැරණි වේදනාවන් නැති කරන්නේමි, අලුත් වේදනා නූපදවන්නේ කියලා. එතකොට ඒ කියන්නේ මොකද්ද? දැන් බලන්න අපි මේ වේදනාවට ආවොත් එහෙම වේදනාවෙන් ඉතින් අන්තිමට පරාමාසගත වෙනවනේ අත්තා කියලා කතාව. ඒක එහෙම ඇති කරගන්නවා. ඉතින් මම අලුතෙන් ඒව හදන්න යන්නේ නැහැ. ඔය ගෝයින් ඩවුන් ද ෆෝම ෆීලිං කියලා කියන්නේ ඒකයි. එතකොට ඊළඟට මහණෙනි, අදිවාසණින් පැහැිය යුතු ඒ ආශ්‍රය කවර දෙයක්ද? මහන්නේ, මේ සස්නේ මහානතමේ, නෝනින් සලකලා සීතල උෂ්ණී කියන එක එහෙම ඉවසනවා. දැන් බලන්න දැන් රස්නේ කියලා ඉතින් මිනිස්සෙක් ඉතින් ඒකට ප්‍රතිචාර දක්වනවා නම් ඉතින් භාවනා කරන්නත් බෑ, මුකුත් කරගන්න බෑ නේ. ඒ වගේම තමයි මදුරුව කනවා කියලා ඉතින් මදුරුවට බහින්න බහින්න මොකද වෙන්නේ? ඉවසීමක් නැත්නම් ඉතින් තමන්ගේ චිත්තය සමාධිගත ස්වභාවයක් පවතින්නේ නෑනේ. ඉතින් ඒවට අපි වේදනාවට ප්‍රතිචාර දක්වන්න නැතුව ඉවසන්න ඕනේ. වෙන කරන්න දෙයක් නැහැ. දැන් කොච්චර රස්නේ කියලා බැන්නත් කොච්චර දැන් මිනිස්සු කියනවා අයෝ හීතලයි 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 කියලා. ඔක හීතලයි හීතලයි කොට හීතලයි යන්නේ නැහැ නේ. නේද? තමන්ගේ සිතේ අර ගැටුමක් ඇති වෙනවා මිසක් ඒක ඉවසනවා යන්න වෙන කරන්න දෙයක් නැහැ. ඊළඟට පෙන්වනවා මහන්නේ, දුරු කිරීමෙන් පැහැිය යුතු ආශ්‍රය කවර දෙයක්? මේ සස්නේ මහනතමේ, නෝනින් සලකලා නපුරු ඇත්තු අස් ආදී අය ඒව දුරු කරනවා කියලා. ඒ වගේම මේ පෞටි මිත්‍රයන්ගේ ආශ්‍රය කියන එක ඒක අතාරිනවා. මොකද පෞටි මිත්‍රයන් ආශ්‍රය කරනවා ඉතින් ඒ රහතන් වහන්සේලා, ඉතින් ස්ථිර භික්ෂුන් වහන්සේලා එහෙම බලනවානේ. මොකද මෙයා පෞටි මිත්‍රයන් ආශ්‍රය කරගෙන ඉන්නේ, මෙයාගේ තේ ගතිය තියනවා නේද කියන එක. ඉතින් මේක පෙන්වන්නේ මේ පරිවර්ජන අවොයිඩන්ස්, ඒ සම්මා ආජීවය නිසා ඉතින් මාන්නේ අඩුයි. අර ඉහළ සංස්කාර කොටුව තියෙන්නේ චේතනා ඉදං සච්ච පරාමාස විඥාන, ඒ කොටුව නිසා ඇති වෙන බලපෑම නැති කිරීමට, අගයක් නොදීමට කියන එක. එහෙමත් නැත්නම් අර බෙල් ෂේප් කර්ව් එකේ B කියන එක නොවීමට. මොකද B හැදුවොත් එහෙම B හදන්නේ නැත්නම් අවිද්‍යාවට පහර ආදෙන. B හැදුවා නම් ඉතින් එහෙනම් අන්න ධාරාව ගලනවා කියන අර්ථය තියෙනවා නේ. ඒකට ඊළඟට වෙනවන මහණෙනි, විනෝදෙනෙන් පහකලුතු ආශ්‍රෝ කවර දෙයක්? මහන්නේ, මේ ලෝකේ මහානතමේ, නෝනින් සලකලා උපං කාමවිතක්කේ සිත තබා නොගනි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නොඉපදීමට පමුණුවයි කියලා. ඉතින් මේ පෙන්වන්නේ අර ගිරිමානන්ද සූත්‍රයේ අර උපන්නං කාමවිතක් තණ්හාදි වාසේති පජහති විනෝදේති බෙන්ති කරෝති යන භාවයෙන් ගමීටි කියුවේ නේද? ව්‍යාපාද විතක්කේ, විහිංසා විතක්කේ මේ විදිහට ඉවසන්නේ අභාවයටපත් කරනවා කියලා. ඉතින් මේ පෙන්වන්නේ මොකද්ද? ඔය ඒරියා 1 වල ඉඳන් ඒරියා 4 කාමච්ඡන්දය නිසා ව්‍යාපාදී. ඉතින් එතන තියෙන්නේ වේදනාව ජරාවටපත් වීම නේරියා හෝ, ඒකේ අපි බැලුවා. ඊළඟට ඒරියා 1 ඉඳලා ඒරියා 6. එතකොට මේ සංස්කාර අත්තනෝයින්ද විහිංසා විතක්කයන් ගෙනියම අපි අයින් කරනවා. ඊළඟට පෙන්වන මහන්නේ භාවනාවෙන් පැහැ යුතු ආශ්‍රය කවර දෙයක්ද? මහන්නේ මේ සස්නේ මහානතමි නෝනින් සලකලා විවේකයේ ඇසුරු කළ, විරාගයේ ඇසුරු කළ, නිරෝධයේ ඇසුරු කළ, නිවනට නැඹුරු කර සති සම්බොජ්ජංගේ වඩනවා. නෝනින් සලකලා ඒ විදිහට ධම්මවිචේ, ඒ විරිය, ආදි වශයෙන් ප්‍රීතිය, පස්සද්ධිය, ඒ සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය කියන එක වඩනවා. එතකොට මහන්නේ යමෙහිකින් බොජ්ජංග නොවඩන්නාට වේ සහ දැවිලි සහිත ආශ්‍රය උපදීද? මහන්නේ මෙසේ බොජ්ජංගේ වඩන්නා වූ මොහොත මෙසේ වේ සහ දැවිලි සහිත ආශ්‍රය නොවේද? මහන්නේ මේ ආශ්‍රය භාවනාවෙන් පැහැ යුත්තේයි කියනවා. ඉතින් අපි මතකයි ඔක වඩුවාසුන් නැහැගේ කතාව එහෙම නේ. අර උපේක්ඛාවට ගියාම සංඥාවට එහෙම සලකන්නේ නැහැ කියලා එහෙම බැලුවේ. එහෙම නැත්නම් ඉතින් අනාසූචිත්තේටම යන්න පුළුවන්. මේ සංඥාවේ ස්වභාවය කෙනෙක් තේරුම් අරගෙන. එතකොට මේ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරන මහන්නේ යම් කලක භික්ෂුන්ගේ යම් ආශ්‍රව කෙනෙකු ඒ දර්ශනීයම් පැහැ යුත්තාද ඒ ආශ්‍රව ඒ දර්ශනීයම් පැහුණා වේත් කියලා. ඉතින් මෙතන ට්‍රාන්ස්ලේෂන් එකේ දාලා තියෙන සෝවාන් මගින් කියලා එක වැරදි. මොකද ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසික වූ ගමන් ඒගොල්ලෝ ගත්තා සෝවාන් කියන එක. නමුත් අපි දන්නවා දුක්ඛ ටේබල් එකේ ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසික කියන එක එතන රහත් වෙනකම් යම් යම් ස්වරූපින් ඒක තියෙනවා. ඒකේ කොම්පෝනන්ට් එක විතරයි අගයන් විතරයි වෙනස් වෙන්නේ. ඉතින් ඒක වැරද්දක් කරලා තියෙනවා එතන. එතකොට ඊළඟට පෙන්නනෝ ඒ යම් ආශ්‍රකෙනකු සංවරයෙන් පැහැයුත්තාද ඒ ආශ්‍රය සංවරය කර ගැනීමෙන් පැහැයුත්තායි. යම් ආශ්‍රයෙනකු පත්‍යාවේක්ෂයෙන් ඒ කියන්නේ යූස් කිරීමෙන් පැහැයුත්තාද ඒ ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහුණාවෙත්. යම් ආශ්‍රකෙනකු සිත තබා නොගිනීමෙන් පැහැයුත්තාද ඔහු සිත තබා නොගිනීමෙන් පැහුණාවෙත්. ඒ කියන්නේ ඉවසීමෙන් කරන්න ඕනි දේ. ඊළඟට යම් ආශ්‍රකෙනකු දුරු කිරීමෙන් අවොයිඩ් කිරීමෙන් පැහැයුත්තාද ඒ ආශ්‍රය දුරු කිරීමෙන් පැහුණාවෙත්. යම් ආශ්‍රකෙනකු විනෝදනයෙන් එලිමිනේට් කිරීමෙන් අර අපි කිව්වේ කාම විතක්කයන් ඉවසන්නේ නැහැ කියලා නේද? අනේ ආශ්‍රය ඒ විදිහට ඒ විනෝදනයෙන් පැහුණාවෙත්. යම් ආශ්‍රකෙනකු භාවනාවෙන් පැහැයුත්තාද ඒ ආශ්‍රය භාවනාවෙන් පැහුණාවෙත්. මහන්නේ මේ මහානතමේ සියලු ආශ්‍රයන්ගේ සංවරව වෙසේයයි තෘෂ්ණාවන් සංසිදේයයි සංගෝජනීය ඒ උපටාහලේයයි සුතෘෂ්ණාව සින්දේයයි සංගෝජනීය උපටාහලේයයි මාන ප්‍රහාණයෙන් දුක් කෙලවර කරේයයි කියනු ලැබේ. එදි භාගතුන් වහන්සේ මේක වදාලා සතුට සිත් ඇති ඒ භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා කියලා කිව්වා. එතකොට අපි මේකේ පෙන්වව භාවනා කරන හැටි ඉතින් ඒ විදිහට බලලා අපි භාවනා කරමු. මිනිත්තු 5-10ක් අරගෙන ඒ මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.